gacchantu devata saddhammam nirajasse sunantu saggamakkhadam dhammasavana kalo ayam badanta dhammasavana kalo ayam badanta dhammasavana kalo ayam badanta namo tassa bhagavato arahato sammā sambuddhassa namo tassa bhagavato arahato sammā sambuddhassa namo tassa bhagavato arahato sammā sambuddhassa ගෞරවනීය අපේ සාමීන් වහන්සේලා ප්‍රධාන කොට ඇති සදහවර කාරුණික පින්වත්නි, එදා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා කාලේන ධම්ම සාකච්ඡා හෙතම් මංගල මුත්තමං අටතිස් මංගල කාරණා දේශනා කරද්දී කාලේන ධම්ම සාකච්ඡාය තම් මංගල මුත්තමං කලින් කල සිදු කරන ධර්ම සාකච්ඡාව මංගලමය කාරණාවක් හැටියට දියුණුවට දොරටුවක් හැටියට දියුණුවේ මාර්ග අංගයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. නෝපං සම්මාදිට්ඨිය උපදවා ගැනීම, උපං සම්මාදිට්ඨිය වැඩෙයි වැඩි දියුණු කර ගැනීම පිණිස කලින් කල කෙරෙන ධර්ම සාකච්ඡාව බොහෝ උපකාර වන බව බුදුරජාණන් වහන්සේ ත්‍රිපිටකය පුරාවට බොහෝ තැන්වල අගයකොට වර්ණනා කොට වදාලා. ඉතින් අද දවසෙත් මේ පසුගිය කාලයේ මුළුල්ලේ ශ්‍රවණය කළ ධර්ම දේශනාවන් ඇසුරෙන් ඇතිවුණු යම් ගැටලු ප්‍රශ්න ඇත්නම් ඒවා විසඳ ගන්නට, තවදුරටත් පැහැදිලි කරගත යුතු, විස්තර කරගත යුතු තැන් ඇත්නම් නැවත වතාවක් ඒවා පැහැදිලි කරවා ගන්නට, වාදයට විවාදයට සංවාදයට තුඩු දෙන යම් තැනක් ඇත්නම් එබඳු තැන් විවරණය කරගන්න ලැබිච්ච අවස්ථාවයි අද උදා වුණේ. ඒ සඳහා ශ්‍රීමති මහත්මිය මනමේන්ද්‍ර මහත්මා, අනුසාවිරාංගනී වීරසිංහ මහත්මිය, මිල්රෝයි හිටියාරච්චි මහත්මා, මහේන් මහත්මා, ප්‍රියන්ති මහත්මිය, ඒ පවුල්වල දූ දරුවන් ඇතුළු හැම දෙන ඒ සඳහා දායකත්වයේ දරමින් ඒ පුණ්‍යමේ භාග්‍යමත් අවස්ථාව මේ හැම දෙනාටම උදා කරලා තියෙනවා. එනිසා දැන් අවස්ථාව උදා වෙලා තියෙනවා පින්වතුන්ට තියෙන ගැටලු ප්‍රශ්න ඉදිරිපත් කරලා ඒවා පිළිබඳව විමසා බලන්න. අපි කොහොමදවත් මේ පින්වතුන් අහන හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්න තරම් අපි ධර්මදරයි කියලා හිතන්නේ නෑ. අපි බොහෝ ප්‍රශ්නවලට උත්තර දෙන්න බැරි වෙන්න පුළුවන්. එහෙම වුණොත් අපි පස්සේ හොයලා හරි දැනුවත් කරන්නම්. එම ප්‍රශ්නයක් අහන්න අවස්ථාව තියනවාද?
අවසරයි ගෞරවනීය නායක හඳුරන් වහන්ස, පින්වත්නි, ඒ අවසරයත් සමග අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කිරීමට සූදානම් වන්නේ. මේ දක්වා අපිට ප්‍රශ්න 9ක් පමණ ලැබිලා තියෙනවා. ඒ බොක්ස් එකට දාලා තිබෙනවා. මට ඒ මගේ අතට ප්‍රශ්න හම්බුන පිළිවෙලටයි මම ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ. මම ප්‍රශ්න ඉදිරිපත් කරාට පස්සේ හඳුරන් වහන්සේ උත්තර දේවි අනුව ඒ ප්‍රශ්න 9ට පළමු ප්‍රමුඛ ස්ථානය ලබා දීමටයි අපි අදහස් කරන්නේ. ඊට පසුව සංවාදයක් විදිහට ඔබට ප්‍රශ්න අහන්න පුළුවන් තමන් ඉන්න තැන්වල ඉඳන්ම. ඉතින් එහෙමනම් ගෞරවනීය නායකයන් වහන්සේ මේ කලින් ප්‍රශ්නේ තමයි පින් සහ කුසල් අතර වෙනසක් තිබෙනවාද කියලා අහලා තිබෙනවා. ඔබ වහන්සේට ධර්මානුකූල විවරණයක් ලබා දෙන්න පුළුවන්.
මේ මෑත භාගයේ බොහෝ සංවාදයට විවාදයට ලක් වෙච්ච කාරණයක් වුණා මේ පින හා කුසලයේ පිළිබඳව. සැබවින්ම මේ ප්‍රශ්නේ ඉදිරියේ බොහෝ දෙනා විවිධ මතවාද දැරුවා. සමහර කෙනෙක් පින එකක් කුසලයේ අනෙකක් කියලා තර්ක කළා. තවත් සමහර කෙනෙක් පිනත් කුසලයක් දෙකම එකක්මයි කියලා කතා කළා. ඉතින් මේ විදිහෙන් නැගුණු මතවාද අතරේ අපි සැබවින්ම දහම තුල අපි යමක් විමසලා බැලුවොත් අපට මේ ප්‍රශ්නයට ඍජු උත්තරයක් දෙන්න අමාරුයි. මෙන්න මෙතනදී බුදුහාමුදුරුවන්ගේ ප්‍රශ්නවලට දෙන උත්තර න්‍යායක් තියෙනවා විභජ්‍යවාදය කියලා. බෙදා දැක්වීමක් කරන්න පුළුවන් වෙන්නේ. බෙදා දැක්වලයි මේ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න පුළුවන්කම තියෙන්නේ. පින කියලා කියනකොට අපට මේ වචනේ ධර්මයේ හමු වෙනවා ත්‍රිවිධ පුණ්‍යක්‍රියා දස පුණ්‍යක්‍රියා කියලා පින පිළිබඳව කියවෙනවා. ඊළඟට දස කුසල් සමාපatti කුසල් ලෝකෝත්තර කුසල් ලෞකික කුසල් කියලා මේ කුසලයේ පිළිබඳව විවිධ අර්ථය ගැනෙන අදහස් ධර්මයේ පුරාවට කියවෙනවා. කොහොම වුණත් පින කියන තැන කුසලතාවේ නම් යෙදෙන්න ඕන. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ කුසලයට හා අකුසලයට හේතු දක්වන තැන කුසල මූල දැක්වුවා මිසක් පුණ්‍ය මූල කියලා එකක් දක්වලා නැහැ. අකුසලයට මූල දැක්වුවා අකුසල මූල, කුසලයට මූල දැක්වුවා අකුසල මූල. කුසලයට කුසල මූලක් අකුසලයට අකුසල මූලයක් දක්වලා තියෙනවා මිසක් පිනට පුණ්‍ය මූල කියලා එකක් දක්වලා නැහැ. එනිසා මේ ශාසනය තුළ මේ කුසලතාවය කියන එක විශේෂයෙන් හැමතැනකදීම බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මේ කුසලතාවය කොටස් කරලා බෙදන්න පුළුවන්. විශේෂයෙන් ලෝකෝත්තර කුසල් ලෞකික කුසල් කියලා ප්‍රධානම කුසලයේ දෙකට බෙදෙනවා. දැන් අන්නාර පිනයි කුසලයයි දෙකම එකක් කියලා කිව්වා නම් ඒ අදහස වරදින්නේ මෙන්න මෙතනදී. එතකොට අපි දන්නවා පිනට ලැබෙන විපාකය පුණ්‍ය විපාක. පුණ්‍ය විපාකය මොකක්ද? ප්‍රතිසන්ධි ඇති කරවන ප්‍රවෘත්ති, ප්‍රතිසන්ධි විපාක ඇති කරවන බව. ඒ ප්‍රවෘත්ති විපාක ප්‍රතිසන්ධි විපාක ඇති කරන පිනත් කුසලයක් දෙක එකට සමාන කළා නම් අපට ලෝකෝත්තර කුසලය ප්‍රතිසන්ධි විපාක ප්‍රවෘත්ති විපාක පිණිස පවතින ඒ මාර්ග කුසලයක් ඒ ගොඩට එකතු කළ නිසා එක වැරද්දක් තියෙනවා. එනිසා අපට කුසලය කියන එක බලමුකොට දෙකට බෙදන්න ඕන. ලෝකෝත්තර කුසලයක් තියෙනවා. සුදුද නොවූ, කළුද නොවූ, කර්මක් සේ පිණිස පවත්නා කුසලයක් තියෙනවා. මාර්ග කුසලයේ ඒ කුසලය ලෞකික කුසලයට සමාන කරන්න බෑ. එතන පිනත් කුසලයක් අතරේ අපට වෙනසක් දක්වන්න පුළුවන් මූලිකව පුණ්‍ය විපාක වශයෙන් ලැබෙන ප්‍රතිඵලයේ දිහා බලලා කුසල විපාක වශයෙන් ලැබෙන විපාක දිහා බලලා. පිනට ලැබෙන විපාකයේ දක්වන්නේ දිව්‍ය මනුෂ්‍ය ලෝක මේ සප්ත ස්වර්ගයේ දිව්‍ය ලෝක 6යි මනුෂ්‍ය ලෝකයයි පුණ්‍ය විපාක හැටියට දක්වන්නේ ප්‍රතිසන්දියේදී. හැබැයි කුසලය කුසලය කියලා කියනකොට සමාපatti කුසල් දක්වා අයිති. අෂ්ට සමාපatti කුසල් දක්වා ලෞකික කුසලයට අයිති. අෂ්ට සමාපatti කුසලය අර පුණ්‍ය විපාකය දෙව්ලොවෙන් නතර වුණා. සමාපatti කුසලය කාම ලෝකයේ ඉක්මවා රූපී අරූපී බබලෝ දක්වා ප්‍රතිසන්දි විඥාන ගෙන දෙන්නට සමත් බැවින් මේ පින කුසලයේ අතරේ කිසියම් විශේෂත්වයක් වෙනසක් ඇති බව පේන්න තියෙනවා මූලික වශයෙන් කල්පනා කරලා බැලුවොත්. මේ හේතු නිසායි මම කිව්වේ ඍජු උත්තරයක් දෙන්න බෑ මේකට, බෙදා දැක්වීමක් විතරයි සාධාරණව කරන්න පුළුවන් වෙන්නේ කියලා. හැබැයි කොහොම වුණත් ඊළඟට අපි බලන්න ඕන පින කියන දෙන කුසලතාවයේ නැද්ද? මේ කුසලය කියන වචනය අර්ථවත් කරන්නේ සිතේ නැගෙන හදවතේ නැගෙන කෙලෙස් ගති කම්පා කරවමින් යටපත් කරන ලක්ෂණයටයි කුසලය කියලා දක්වන්නේ. එතකොට ඔබත් මමත් යම් පින්කමක් කරනකොට හිතේ නැගෙන අකුසල ගති සොලවා යටපත් කොට කුසලය කුසල මූලය මතු කරගෙන නම් ඒ ක්‍රියාව කරන්නේ එතනට ඇගෙීමක් තියෙනවා. එතන කුසල මූලයේ යෙදিলা ඒ කරන ක්‍රියාවක්. එනිසා ඒ ක්‍රියාව අකුසල ක්‍රියාවක් නොවන බැවින් ඒ පින කියලා හඳුන්වන තැන කුසල ක්‍රියාවක්ම කිව්වට වරදක් නෑ. හැබැයි මෙන්න මේකෙදි තියෙනවා පින කියන තැනදි තියෙනවා විවිධ අරමුණු යෙදিলা තියෙනවා. විවිධ අදහස් එකතු වෙලා තියෙනවා. එතකොට ඒ කරන පින්කම අපට මතු පිට ස්වභාවයෙන් තුල මේක කුසල සහගත ක්‍රියාවක්ද කියලා මෙන බලන්න බෑ. ඒකට හොඳම නිදර්ශනයක් තියෙනවා. මේ අපි කරන හැම පින්කමක්ම පාරමිතාවක් නොවේ. පාරමිතා කුසලයක් වෙන්න නම් පාරමී ගණයට වැටෙන පින්කමක් වෙන්න නම් ඒ තුල යෙදিলা තියෙන්න ඕන කරුණාව හා උපාය කෞශල්‍ය, ඒ කියන්නේ නුවණ ඥානෙ. කරුණාව යෙදিলা තියෙන්න ඕන, උපාය ශීලී නුවණ යෙදিলা තියෙන්න ඕන. අන්න ඒ කුසලතාවයන් එකතු කරගෙන කරන පින්කම් පාරමී කුසල් වෙනවා. පාරමී පින්කම් වෙනවා. ඒ ටික නොයදෙන පින්කම් පාරමිතා බවට පත් වෙන්නේ නැහැ. එනිසා මේ පින හා කුසලය ගැන අපි කතා කරනකොට කොහොමදවත්ම පිනයි කුසලයයි දෙකක් කියලා කියව යුතු නැහැ. මොකද පිනක් කරන්න පුළුවන් කමක් නැහැ. සැබෑවට පුණ්‍ය කර්මයක් කරන්න බෑ. මොකද පුණ්‍ය කර්මය කියලා කියන්නේ බාහිර භෞතික ක්‍රියාව. ඒ ක්‍රියාව පුණ්‍ය කර්මයක් බවට පත් වෙන්නේ මානසික ක්‍රියාව දිහා බලලා. සිත තුළ අලෝභ අදෝස අමෝහ කියන කුසල හේතු මතු වෙලා නම් කුසල හේතු මතු කරගෙන නම් එවඳු ක්‍රියාව අපි යහපත් ක්‍රියාවක් කුසල ක්‍රියාවක් පුණ්‍ය ක්‍රියාවක් ඇටියට නම් කරනවා. එනිසා මේ ප්‍රශ්නයට ඒකාන්ත වශයෙන් නියත උත්තරයක් දීමට නොහැකි වුණත් මේ අදහස් ටික අපට ඉදිරිපත් කරන්න පුළුවන්. පුණ්‍ය කියන වචනේ යටතේ විපාකය දක්වලා තියෙනවා දිව්‍ය මනුෂ්‍ය දෙගතිය, සප්ත ස්වර්ගය, කුසලය කියන තැනින්. මොකද පුණ්‍ය විපාක වශයෙන් ප්‍රතිසන්දියක් ලබන්න බෑ රූපී අරූපී බ්‍රහ්ම ලෝකයක. මේ විපාකයේ දිහා බලනකොට පින හා කුසලය කියන දෙක එකට එකතු කරන්න බෑ. එකතු කරන්න බැරි විපාකයේ දිහා බලනකොට මොකද පිනට රූපී අරූපී බ්‍රහ්ම ලෝකයක ප්‍රතිසන්දියකම දෙන්නට සමත්කම් නැහැ. ඒ තරම් කුසලතාවයේ ඒකේ නැහැ. කුසලතාවය කියන්නේ දක්ෂතාවය. දක්ෂතාවය කියලා කියන්නේ කෙලෙස් යටපත් කිරීමේ හැකියාව. පින කියන තැනදී බලවත් ඔය ක්ලේශ යටපත් වෙලා නැහැ. මොකද පින් කරන අය විපාකෙහි ඇලිලා නම් කරන්නේ මේ පැත්ත අතහැරලා තින්න අර පැත්ත අල්ලගෙන. ඒ නිසා එතන කුසලතාවේ හරියට යෙදිලා නැහැ. ඒ නිසා කුසලයට වඩා පින හේනයි කියලා වේ කියන්න වෙනවා. බලය විපාකයේ දිහා බලලා. හැබැයි පිනක් උනත් කරන්න අලෝභ හෝ අදෝස හෝ අමෝහ හෝ මේ හේතු තුන එකතු වෙනකොට ත්‍රිහේතුක කියනවා. හේතු දෙකක් එකතු වෙනකොට ද්විහේතුක කියනවා. අඩුතරමින් අවම වශයෙන් එකක් හෝ එකතු වෙනකොට අහේතුක කියනවා. අහේතුක කියනකොට එකක්වත් නැහැ කියන එක නෙමෙයි එක කාරණාවක් හෝ යෙදিলা. අපි උදාහරණයක් ඇටියට ගත්තොත් පුංචි දරුවෙක් අපිත් එක්ක ගිහිල්ලා මල් පූජා කරනවා. පුංචි දරුවා දන්නේ නැහැ බුදුහාමුදුරුවෝ ගැන. අම්මා තාත්තා පූජා කරන නිසා අම්මා තාත්තා කියන නිසා පූජා කරනවා. තමන්ගේ අතේ තියෙන දේ සතුටු සිතින් මල් ආසනේ මත තියන්න. එයා ඒ මලට කැමති වුණා නම් තණ්හාව ආශාව උපන්න නම් දරුවා මල් ආසනේ මත මල තියන්නේ එයා අතේ තියාගන්න. එයා මල් ආසනේ මත තියන්නේ දාන චේතනාවක් පහළ වෙලා. ඒ කියන්නේ අලෝභ සිත පහළ වෙලා. හැබැයි නුවණ බුදුහාමුදුරුව ගැන බුදුහාරණ පූජා කරාම ලැබෙන විපාක ගැන දන්නේ නැහැ. ඒ නිසා එතන ප්‍රඥාව යෙදිලා නැහැ. අමෝහය යෙදිලා නැහැ. ද්වේෂයේ තරහවක් අකමැත්තක් තුරනම් ඒ ක්‍රියාවට දරුව එක කරන්නේ නැහැ. අන අලෝභ දෝෂ දෙක එකතු වෙලා තියෙනවා. කුසලතාවයේ කොටසක් තියෙනවා. නුවණ එතන නැහැ. දරුවා මා පූජා කරනවා පිය කරන නිසා. ඒ නිසා අපි කරන ක්‍රියාවන් දිහා බැලුවොත් එක පැත්තකින් කුසලතාවය තව පැත්තකින් අකුසලතාවය එකතු කරගෙන කරන ක්‍රියා තියෙනවා. ඉතින් මෙන්න මේ හේතු කාරණා මත අපි තේරුම් ගන්න ඕන විපාකය අනුව ලෞකික කුසලයේලු පින කියන ධර්මතා දෙක එකට එකතු කරන්නත් බෑ. මේ විපාකයේ දිහා බලනකොට මේ දෙක එකතු කරන්න බැරි තව කාරණාවක් තියෙනවා. කුසලයේ ලෞකිකද ලෝකෝත්තරද වෙනවා. කුසලයේ එකක් කොට සැලකුවොත් ලෞකික ලෝකෝත්තර දෙපැත්තක් නැතුව යනවා. ඒ නිසා මේ කරුණු ටික තමයි මට මේ ගැන කතා කරන්න තියෙන්නේ. තවත් යමක් මේ ගැන නැත්නම් පසුව විමසන්න පුළුවන්. අපි තවදුරටත් ඒ ගැන සාකච්ඡා කරමු.
ප්‍රමාණාර්ග අර්ථකථනයක් විවරණයක් මම හිතන්නේ පින් සහ කුසල් පිළිබඳ වෙනස හඳුනා ගැනීම සඳහා ඉදිරිපත් කළා. ඊළඟට අපි ඊළඟ ප්‍රශ්නෙට යොමු වෙමු. අහන ප්‍රශ්නේ තමයි භාවනා කරන විට බාහිර සිතුවිලි වලින් බාධා වීම මගහරවන්නේ කෙසේද කියන ප්‍රශ්නය. එතෙ මම හිතනවා වහන්සේ මේකටත් බොහොම වටිනා පිළිතුරක් ලබා දෙවි කියලා.
භාවනා කරනකොට බාහිර සිතුවිලි ගලාගෙන යෑම භාවනාවට බාධකයක්ද? අපි භාවනා කරන්නෙම එනිසයි. අපේ සිතේ තියෙන නොදියුණු බව, වික්ෂිප්ත බව කියලා කියන්නේ හිතේ විසිරුණු බව. නානාවිධ අරමුණෙහි දුවන බව. එනිසා අපි භාවනාවට පටන් ගත්තාම විවිධ අරමුණු ගලාගෙන එන බව ස්වභාවයයි. භාවනා නොකලක් තියෙන්නේ ඒ ස්වභාවයමයි. ඒ විවිධ අරමුණු හිතට ගලාගෙන එන නිසායි අපි කමටහනක් අරමුණක් නිමිත්තක් තීරණය කරගන්න ඉස්සෙල්ලා. කුමන හෝ කමටහනකට කුමන හෝ නිමිත්තකට අපි හිත තබන්නේ ඒ නානාවිධ අරමුණු වලට යන හිත වළක්වා ගන්න. එතකොට ඔබ හිතන්න එපා මෙහෙම. හිත කියන්නේ ලිඳක් වගේ, ඒකට නොයෙක් පැති වලින් වතුර පාරවල් ගලාගෙන එනවා වගේ සිතුවිලි ගලාගෙන එනවා කියලා. මේ නොයෙක් නොයෙක් අදහස් සිතුවිලි ගලාගෙන එනවා කියන තැන අපි අවතවත් කරගන්න ඕන. සිතුවිලි හිතට ගලාගෙන එනවා නෙවෙයි. සිත අපි තිබූ තැන, අපි පිහිටවපු අරමුණෙහි නොපිහිටා වෙන වෙන අරමුණු කරා දුවන නිසායි විවිධ සිතුවිලි එන්නේ. අපි භාවනාවේ පිහිටපු හිතට වෙනත් සිතුවිලි ගලාගෙන එනවා නෙමෙයි. ඔබ අරමුණ වශයෙන්, නිමිත්ත වශයෙන් ගත්ත භාවනා කමටහනෙන් හිත මිදිලා නානාවිධ අරමුණු වලට හිත දුවන නිසායි විවිධ සිතුවිලි ඔබේ සිතේ ගලාගෙන එන්නේ. ඒකෙන් පැහැදිලි වෙනවා අපි තබාගත් අරමුණෙහි දැඩිව හිත පිහිටුවා ගන්න අපි අසමත් වෙලා තියෙනවා. ඒ කියන්නේ වීරිය, සිහිය, නුවණ කියන ධර්මතා වැඩිලා නැහැ. භාවනා කියලා කියන්නේ මෙන්න මේ ධර්මතා ටික වඩන එකට. ඒ නිසා අපි පටන් ගත්ත තැන අපි දක්ෂනේ වෙන අරමුණු වලට දුවන්න නොදී එකම අරමුණේ පිහිටුවා ගන්නට තරම් අපි අසමත්. මොකද සමත් නම් එහෙනම් වඩන්න දෙයක් නැහැ නේ, වැඩිලා නේ. වැඩිලා නැති නිසායි අපි වඩන්නේ. ඒ නිසා සිත තිබූ අරමුණේ නොපිහිටා වෙනත් අරමුණු හොයාගෙන ගිහිල්ලා හිත විසිරෙන, වික්ෂිප්ත වෙන, කාම ව්‍යාපාදාදී සිතුවිලි පහළ වෙනවා නම් ඔබ කල්පනා කරන්න, මෙහෙම වෙන්නේ මට තාම මේ අරමුණෙහි මොහොතකට හෝ තප්පරයකට විනාඩියකට හෝ හිත තබා ගන්න බැරි නිසා නේද? මගේ හිත මෙච්චර චපලයි නේද? මගේ හිත මෙච්චර දුර්වලයි නේද? මගේ හිත මේ තරම්ම මුරණ්ඩුයි නේද? මේ හිතුවක්කාර මුරණ්ඩු හිත දමණය කරන්නේ නැතුව මේ සසර ජය ගන්නත් බෑ, දුගතියෙන් මිදලා සුගතියට රැඳෙන්නත් බෑ. ඒ නිසා මම කොහොම හරි මේ හිත දමණය කරනවා කියන දැඩි වීරිය, දැඩි අදිස්ථානීය හිතට අරගෙන ඒ සඳහා විවිධ උපායන් භාවිතා කරන්න ඕන. එක මනෝමය අරමුණක හිත පිහිටවන්න බැරි කෙනාට ඊටත් මෙහෙයින් ක්‍රම තියෙනවා. අන්න ඒ සඳහා අපි අපේ පුරාණේ, අපේ අත්තල ආච්චිලා සීයලා නව ගුණ වැලක් භාවිතා කළා. පොල් දාට සිල් ගන්න යන්නේ නව ගුණ වැලක් අරගෙන. පැත්තකින් වාඩි වෙලා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සාන බුද්ධෝ භගවාති. එක හැටියක් දාන ඔයාට. අර නොනැවති හිත දුවන හිත දුවන්න නොදී අර බුදුගුණ පාඨය කියමින් රකිනවා. අර අරමුණක හිත පිහිටවා ගන්න බැරි කෙනෙකුට මෙන්න මේකත් හොඳ උපායක්, විසිරෙන හිත සංවර කරගන්න. පද සම්බන්ධ භාවනා කියලා අපි කියනවා. දැන් අපි ගත්තොත් තච පංචකය වගේ එකක්. කේසා ලෝමා නකා දන්තා තචෝ, තචෝ දන්තා නකා ලෝමා කේසා. දැන් මේකේ රූප ගැන හොයන්නේ වචනේ විතරයි. ඉතින් හිත ගොඩාක් විසිරෙනවා නම් මේ විවාහාරයේ වචන වේගය වේගවත් කරනවා. කේසාලෝමානකා දන්තා තචෝ තචෝ දන්තා නකාලෝමා කේසා කේසාලෝමානකා දන්තා තචෝ තචෝ දන්තා නකාලෝමා කේසා. මේ විදිහට වේගයෙන් මෙනෙහි කරනවා. ඔන්න හිතේ විසිරීම ටිකක් අඩු වේගෙන එනවා දැනෙනවා නම් ඔන්න කේසා ලෝමා නකා දන්තා තචෝ තචෝ දන්තා නකා ලෝමා කේසා. මේ විදිහට වේගය අඩු. ඔන්න තමන්ට පුළුවන් අන්න ඒ වගේ පද වශයෙන් භාවිතා කරලා අර හිතේ යම් පදනවකට භාවනාවකට සුදුසු ප්‍රමාණයට හිත පාලනය කරගන්න. ඒ නිසා මට කරන්න බෑ මෙහෙම කළාට මගේ හිත තියෙන්නේ විවිධ අරමුණු වලට යනවා විවිධ තිවිලි ගලාගෙන එනවා. මට නම් භාවනා කරන්න බෑ කියලා නතර කරන්න බෑ. එහෙනම් ඒක බැරි නම් ඊට මෙහෙන් මොකද්ද තියෙන්නේ? පහරා සූත්‍රයේදී බුදුදහම බුදුහාර පෙන්වන්නේ සාගරය වගේ කියලා. සාගරයක පාට ගැඹුරුනේ. ටික ටික අනුභව කරන අනුභවණ ඉන්න අනුභවන බහල්. අනුභව සික්කා අනුභව ක්‍රියා අනුභව වටපත. එනිසා ඊට මෙහා තැනකින් පටන් ගන්නවා. ඒ වගේ නවගුණ සිහි කරන්න අග ඉඳලා මුලට මුල ඉඳලා අගට අර දෙතිස් කුණප පිළිබඳව කොටස් පහ පහ අරගෙන අග ඉඳලා මුලට මුල ඉඳලා අගට වේගින් වලින් කරගෙන යනවා. ඔන්න කාලයක් එහෙම යනකොට දැන් නම් තමන් දන්නේම නැතුව අර තමන්ගේ හිතේ විසිරෙන ගතිය අඩු වෙනවා. අර බුදු ගුණේ හිත හිතන්න පුළුවන්. දෙතිස් කුණපක කේසාලෝමානකා දන්තා කියාගෙන යනකොට ටිකක් හිත තැම්පත් වෙන ගතියක් තියෙනකොට සිතින් අරමුණු කරන්න බලමු කේසා කියන්නේ මොන වගේ ලෝමා කියන්නේ. ඒක සටහන චිත්‍රය හිතට අරගෙන බලන්න බලනවා. මොකේසා කියනකොට වර්ණයෙන් හැඩයෙන් යුක්ත යමක් පේනවා. ලෝමා කියනකොට නිකන් වචනේ නෙමෙයි ඔන්න පේනවා යමක්. නකා කියනකොට යම් හැඩ සලකුණක් පේනවා. දන්තා කියනකොට යම් හැඩයක් සලකුණක් පේනවා. තචෝ හම සලකුණක් පේනවා. එතකොට දැන් මෙන්න මේවා බලමින් අර වචන පෙළ කියන වේගයේ ඊළඟට තවත් හිත තැම්පත් වෙන්න වෙන්න කේසක් වර්ණේ ඒකේ සටහන හැඩය ගන්ධය දුකන බව පිහිටි තැන පිහිටි හමක් පිළිකුල් හාත්පස උණුන් පිළිකුල් දෙයින්මයි පිළිලා තියෙන්නේ. පංචාකාරයකින් බලන වන්න සන්තාන ගන්ධේ හියාසය උකාසතත පටික්ඛූලානිකායේනි කුණපාණ දිස්සෝස. හර භාවනාවල ටික ටික පුරු කරගන්න. ඒ නිසා එහෙම පුළුවන්. බුද්ධ ප්‍රතිමාවක් දිහා බලාගෙන හැපියාගන්නේ ඇරගෙන බලාගෙන ඉන්න. බුදුගුණමන්තයි බුදුගුණමන්තයි අරහම්මරහම්මර. හොඳට බලාගෙන ඉන්න වෙනතකට යන්න නොදී. ඊළඟ ඇස් දෙක පියාගෙන විනාඩියක්වත් ඉන්න පුළුවන් ද බලනවා රබුද්ද රූපේ හිතේ මවාගෙන. විනාඩියක්වත් ඉන්න පුළුවන් නම් ලොකු ජයග්‍රහණයක්. ඒ බුදුරුව මැකෙන්නේ නැතුව විනාඩියක් රැඳිලා තියෙනවා කියන්නේ ඔබේ හිත විනාඩියකට තැම්පත් වෙලා සමාධි වෙලා. ඒකට මහා සමාධියක් කියන්නේ නෙවෙයි ඒ තියෙන සමාධියක් තැන්වීම. ඉතින් ඒ වගේ තැනකින් පටන් ගන්න මේ ලෝකේ කාටවත්ම විසිරෙන්නේ නැති හිතක් නෑ. තබූ අරමුණෙහි තියෙන හිතක් කාටවත් නෑ. කවුරුත් හිත හදාගත්තා නම් හදාගත්තේ අමාරුවෙන්මයි. ඒ නිසා ඒක ස්වභාවයේ කොට දකින්න.
මම හිතනවා සාර්ථක පිළිතුරක් මේ භාවනාව සම්බන්ධයෙන් අහන අද ප්‍රශ්නයට ලැබුණා කියලා. මොකද බොහෝ විට අපේ පින්තුන ආනාපාන සතිය තමයි සිතව වඩන්න පුරුදු කරන්නේ. නමුත් උන්වහන්සේ ඒක බොහොම ලස්සනට විස්තර කරා. මේ බුද්ධානුස්සති, ඒ වගේම අසුභානුස්සති, මෙත්තානුස්සති, මරණානුස්සති සහ අනිත් අනුස්සති ධර්ම වල ඇතිවැදගත් කම් පැහැදිලි කරමින් සිත ගැඹුරු ධර්මයකට කොහොමද සූදානම් කරගන්නේ කියලා බොහොම විස්තරාත්මක ගැඹුරු අර්ථකථනයක් ලබා දුන්නා. හන්දනේ ඒකට අදාළවම ප්‍රශ්නයක් තමයි ඊළඟටත් තිබෙන්නේ. මේ ප්‍රශ්නේ තමයි ස්වාමින්වහන්සේ පිළිකුල් භාවනාවෙන් පිළිකුලක් ඇති නොවන්නේ ඇයි? මේ පෞද්ගලික දෙයක්ද කියලා අහනවා. ඉතින් මම හිතනවා මේකටත්
හොඳයි හොඳයි. බුදුහාමුදුරුවන්ගේ කාලේ හිටියා කුල්ල කියලා හාමුදුරු කෙනෙක්. මොකද නම කුල්ල දී පොළණක නෙමෙයි. ඒ හාමුදුරුවන්ගේ නම කුල්ල. මේ හාමුදුරුවෝ සරාගී චරිතයක්. රාග චරිතයක්. මොන විදිහෙන් කළා රාගී මතු වෙනවා. දවසක් සොහොන් පාලිකාව. ඒ කාලේ සොහොන් වල වැඩිපුර ඉඳලා තියෙන්නේ මිනී පුච්චන කාන්තාව. මම අපේ බණ කතාවල කියවෙනවා. ඒ සොහොන් පාලිකාවට ගිහිල්ලා කිව්වා මට මල මිනීයක් ගෙනයපු දවසක මට මේ දැනුම් දෙන්න කියලා. භාවනා කරා. ඉතින් මේ සොහනට ගෙනාව බොහොම ලස්සන සුරූපී තරුණියක් නිය ගිහිල්ලා. අර සොහන් පාලිකාව අර ස්වාමීන් වහන්සේට පණිවිඩය යවුවා. මොන මිනිහක් ඇවිල්ලා තියෙනවා සොහනට කියලා. ගිහිල්ලා බැලුවා බොහොම ලස්සනයි. හරිම ලස්සනයි. ඉතින් බලලා නිමිති සලකුණු අරගෙන අර සොහන් පාලිකාවට කියලා කිව්වා. මේක පරිස්සම් කරන සතුන්ට කන්න නොදී තව ටික දවසකින් මට කියන්න කියලා. ඊට පස්සේ හොඳටම නිල් වෙලා ඉදි නිලා ඇස් වලින් පණුව සැරව ගලනවා. නාස් පුඩු වලින් කට දෙකොණින් සැරව ගලනවා. පණුව කුලි කුලි මත වෙනවා. ඇඟ පුපුරලා ඉරිතලලා සැරව ගලනවා. පණුව මත වෙලා හැම තැනම දුර්ගන්ධයිද. හොඳටම කුණුමනාට පස්සේ හාමුදුරන්ට කිව්වා. හාමුදුරු ඇවිල්ලා බැලුවා. අර පුණු වෙච්ච සිරුර දැකලා රාගේ උපන්නේ. අර පුණු ගඳ ගහන පණුව පිරිච්ච ඉරි තලපු ඕජස් ගලන අර පුණු සිරුර දැකලා සරාගී බව ඇති වුණා. උන්වහන්සේට හරි සංවේගයක් ඇති වුණා. මෙච්චර අශෝභන අරමුණක මගේ හිත කොච්චර කැතද, මගේ හිත කොච්චර කෑදරද කියලා සංවේගයේ උපදවාගෙන උන්වහන්සේ ඒ අරමුණම නිමිත්ත බවට පත් කරගෙන බොහොම මහන්සි වෙලා උන්වහන්සේ රහත් වුණා. ඉතින් සමහර රාග චරිතයකට මේ පිළිකුල් ලෝකයට පිළිකුල් අරමුණ නොපිළිකුල් වෙන්න පුළුවන්. රාග චරිතයේ බලවත් කෙනාට පිළිකුල් අරමුණ පිළිකුලක් වෙන්නේ නැහැ. හැබැයි රාග චරිතයට විතරක් නෙමෙයි පිළිකුල නොපිළිකුල් වෙන්නේ. එහෙම කියන්නත් බෑ. අපි දන්නවා රහතන් වහන්සේගේ ස්වභාවය ගත්තාම උන්වහන්සේට පුළුවන් පටික්කුලේ අපටික්කුල සංඥා පිළිකුලේ නොපිළිකුල් සංඥාව උපදවන්න පුළුවන්. මහා කාශ්‍යප හාමුදුරන්ගේ පාත්‍රයේට ලාදුරු රෝගියෙකුගේ කුණු වෙච්ච ඇඟිල්ලක් වැටුණා. උන්වහන්සේ මිනිසයාට අනුකම්පා කරලා කරුණාවෙන් තවන බොහෝ වෙලාවක මේ යන වෙන පින්කමක් කරගන්න නෑ, දුගතියට යන්නේ. දැන් මේ මිනිසයා විත සතුටු කළොත් නිවන් දක්වන්න බෑ, සුගතියට හරඳවන්න පුළුවන්. උන්වහන්සේ යන්න පිළිකුලේ නොපිළිකුල් සංඥාව උපදවාගෙන ඇඟිලි දෙකෙන් අල්ලලා කුණු ඇඟිල්ල පැත්තකට දාලා කැඳටි කරලා මේ ලෝක වෙන කෙනෙකුට කරන්න බෑ. අපි නම් පාත්‍රෙත් එක්කයි විසි කරන්නේ. උන්වහන්සේ එහෙම කළා. අන්න පිළිකුලෙහි නොපිළිකුල් සංඥාව උපදවා ගත්තා. උන්වහන්සේලාට පුළුවන් අපටිකුලේ පටිකුල සංඥා. ලෝකේටම නොපිළිකුල් දෙයක් හැබැයි පිළිකුල උපදවා ගන්න පුළුවන්. දැන් බලන්න බුදුහාමුදුරුවන්ට විවාහ කර දෙන්න එක්කන් ආවනේ මාගන්තියාව. මගන්දී බමුණයි ගැමිනි පුතාර මොකද කියේ? හනේ මේ අතින් නෙමෙයි, මේ අසුචි කලය පයින්වත් මටනම් ස්පර්ශ කරන්න බෑ කිව්වා. මේ මහා රජවරු මාගන්දියාව බෙදා ගන්න බැරුව යුද්ධ කරන්න තරම් සූදානම් අයිති කරගන්න. එහෙම ලස්සන සිරුරක් තිබුණු මාගන්දියාව බුදුහාමුදුරෝ දේශනා කළේ මට පයින්වත් මේ නවදොරකින් අසුචි වැගිරෙන්නේ මේ සිරුර ස්පර්ශ කරන්න බෑ කියලා. ලෝකෙට හැමෝටම ප්‍රිය මනාපතනක් උන්වහන්සේට පිළිකුල උපදවා. නොපිළිකුල තැන පිළිකුල උපදවා ගන්න පුළුවන්. රහතන් වහන්සේට පුළුවන් පිළිකුලෙත් නොපිළිකුලෙත් දෙකේම පිළිකුල උපදවා ගන්නත් පුළුවන්. නොපිළිකුලෙත් පිළිකුලෙත් නොපිළිකුල උපදවා ගන්නත් පුළුවන්. නොපිළිකුලෙත් පිළිකුලෙත් උපේක්ෂා සහගත වෙන්නත් පුළුවන්. රහතන් වහන්සේ නමකට එහෙම හැකියාවකුත් තියෙනවා. එතකොට උන්වහන්සේගේ චරිතය රාග නිසා නෙවෙයි පිළිකුල නොපිළිකුල සිය දකින්නේ. එතකොට අපි දැනගන්න ඕන දෙක ගන්න ඕන මේ ලෝකේ කාට හරි මේ අසුභ අසාර පිළිකුල් මේ දෙයට අප්‍රසන්න හැඟීමක් පහළ නොවනවා නම් ඉතින් එයා ගැන හිතන්න ඕන ප්‍රියමනාප දේ ලෝකෙට එයාට කොහොම ඇද්ද? හැමෝටම අප්‍රිය අමනාප අර අසුචි වෙකරෙන බඩවැල් සෙම් සොටු මල මුත්‍ර වකුගඩු අක්මා කෙල සෙම් සොටු මේවා පිළිකුලක් උපදින්නේ නැත්තම් ප්‍රියමනාප දෙයින් එයාගේ හිත ගලව ගන්න කොච්චර අමාරු වේද? මේකෙන් හිත ගලව ගන්න අමාරු නම් ඒ නිසා එහෙම කවුරු හරි ඉන්නවා නම් ඒකෙන් පේනවා යන්තරකට තමන්ගේ චරිතය. එනිසා කුල්ලහාමුදුරුව කලකිරුණා වගේ අනේ මේ ලෝකේ මෙබඳු අරමුණු මුළු ලෝකේටම පිළිකුලක්. හැමෝටම පිළිකුල. මේ පිළිකුලක් වූ තැන ලෝකේටම පිළිකුලක් වෙන තැන මට පිළිකුල උපදින්නේ නැත්නම් මම ප්‍රිය වූ මනාප වූ දෙයින් කොහොමද මිදෙන්නේ කියලා. සංවේගයේ උපදවාගෙන යසුදාසාර දේහි එත්තැත් සැටියෙන් දකින්න බලන්න ඕන. හැබැයි ඒකත් තව බෙදීමකට ලක් කරන්න ඕන. හොඳ නිදර්ශනයක් තියෙනවා සරියුත් හාමුදුරුවන්ගේ ගෝල නමක් හිටියා ස්වර්ණකාර හාමුදුරුවන්. ස්වර්ණකාර හාමුදුරුවන්ට සරියුත් හාමුදුරුව අග්‍රශාවක මහා ඥාන බලයක් ඇති උන්වහන්සේ කමඨහන හැටියට දුන්නේ අසුභානුස්සතිය. සරණකාර හාමුදුරුව එඩුව කිසිම මගපලයක් ආලෝක සංඥාවක්වත් උපදින්නේ නැහැ. නොයෙක් උපදේශ අනුශාසනා කළ හරියන්නේ නැහැ. බුදුහාමුදුරුව ළඟට එක කරගෙන ගියා. බුදුහාමුදුරුව බැලුවා සරණකාර හාමුදුරුව ගැන. බැලුවාම මේ දීලා තියෙන කමඨාන මෙයාට සුදුසු නෑ. සරණකාර හාමුදුරුව බොහෝ කාලයක් මේ රත්තරන් වැඩ කරගෙන අප්‍රසන්න දේ දැකපු දෙ කෙනෙක් නෙමෙයි, බොහොම ප්‍රසන්න දේ දැකලා හිතට හුරු කරගත්ත කෙනෙක්. ඒ නිසා අසුභයේ පිළිකුල මේ හිතේ වැඩෙන්නේ නැහැ. අනේ බඳු හිත තියෙනවා. එතකොට උන්වහන්සේ මොකද කළේ? සරණමය මලක් රත්තරන් මලක් මවලා දුන්න සරණකාර හඳුනගේ අතට දීලා මේක දිහා බලාගෙන ඉන්නකෝ. අනේ හිතට හුරු දේ ලැබුණා. හරි ලස්සනයි, හරි ප්‍රසන්නයි. මේ ප්‍රසන්න සසරේ ගුරු පුරුදු ප්‍රිය මනාපරමුණ දිහා බලාගෙන බුදුහාරව අධිෂ්ඨාන කරලා හිමින් සැරේ මේක දුර්වර්ණ වෙන්නේ මෙලෙවෙන්නේ අන්න ටික වෙනස් වෙනවා. අන්න සරණකාර හාමුදුරන්ට තේරුණා මේ ලස්සන දේ මේ ස්වභාවයට පෙරලෙනවා, පරිවර්තනය වෙනවා නේද කියලා. ඒත් දැකලා සිහින මොන වැටිලා උන්වහන්සේ රහත් වුණා. ඒ නිසා ඒ බඳු චරිතක් තියෙනවා. ඉතින් අපි ඒ චරිත අනුව තමයි එදා බලන්න ඕන. කොහොම වුණත් අසුබදී සුබ වශයෙන් පෙනෙනවා නම් ඒක නොපිළිකුල උපදිනවා නම් අපි බලන්න ඕන අනිවාර්යයෙන්ම මේ අසුබදය අසුබ වශයෙන්ම දකින්න වෙනවා. මොකද ඒක මග ඇරලා යන්න බෑ. අපි ළඟ තියෙනවා සතර විපල්යාසයක්. අපි මේ සසරට බැඳ තබලා දාන සතර විපල්යාස. විපල්යාස කියන්නේ වරදවාගත් වැරදි පිළිගැනීම් හතරක් තියෙනවා. වැරදි සංකල්ප හතරක් තියෙනවා. අසුභේ සුභන්ති. දුක්ඛේ සුඛන්ති. අනිච්චේ නිච්ඡන්ති අනත්ථේ අත්ථන්ති. අසුබදී සුබයි කියන සංඥාවක් තියෙනවා, විපරිත සංඥාවක්. ඇත්ත අසුබ බව සුබයි කියන සංඥාවක් ඉපදිලා තියෙනවා. දුක්ඛුදේ සැපයි කියන සංඥාවක් ඉපදිලා තියෙනවා. අනිත්‍යදේ නිට්ටයයි කියන සංඥාවක් ඉපදිලා තියෙනවා. අනාත්මදේ ආත්මයි කියන සංඥාවක් ඉපදිලා තියෙනවා. මෙන්න මේ සතර විපල්යාස දුරු කරන්න තමයි සතර සතිපට්ඨානය තියෙන්නේ. කායානුපස්සනාව තියෙන්නේ අසුභේ සුභන්ති. සුභයි කියලා දකින තැන මේ රූපයේ සුභයි කියලා පේන්නේ, සුභයි කියලා පේන රූපය මෙන්න ඇත්ත කියලා බලමින් ඒ විපල්යාසයේ දුරු කරන කමඨහන කායානුපස්සනාව. ඒ නිසා අපට මේ රූපයෙන් මිදෙන්න බෑ මේ රූපයේ ඇත්ත දකින්න නැතුව. එතකොට රූපයේ ඇත්ත දකිනවා කියනකොට අසුභ වශයෙන්ම දැකිය යුත්තේම නැහැ. ඒක ධාතු වශයෙන් දකින්න පුළුවන් නම් ඒද ප්‍රමාණවත්. කෙනෙකුට පිළිකුල් වශයෙන් බලන්න බැරි නම් මේ කය ඉදිමි ලකුණු වෙලා නිල් වෙලා සැරෝ ගහලා පණෝ ගහලා විසිරලා යන්නේ මෙහෙමයි කියලා බලන්න බැරි නම් ඒබඳු තැන තමන්ගේ හිතේ අරමුණ පිහිටන්නේ නැත්තම් එහෙනම් බලන්න ඕන ධාතු වශයෙන්. ඒකයි මේ කායනුපස්සනාව කමටහන් 14ක් දක්වලා තියෙන්නේ. එනිසා තමන් බලන්න කොහොම හරි මේ කයෙන් මිදෙන්න ඕන. අසුභ වශයෙන් බලන්න බෑ, එතන අසුභේ පිහිටන්නේ නැහැ කියලා හිතෙනවා නම් එයා උත්සාහවත් වෙන්න ඕන ධාතු මනසකාරයේ සඳහා. නැත්තම් රූපයෙන් මිදෙන්න බෑ, කාම ලෝකයේ ජය කාම ලෝකයෙන් මිදලා යන්න බෑ කියන අදහස මතකේ තියෙනවා.
මම හිතන්නේ ගොඩක් විස්තරාත්මකව මේ ප්‍රශ්නෙට පිළිතුරක් ලබා දුන්න කියලා. මේ භාවනාව සම්බන්ධයෙන් ඇතුණු ඒ පිළිකුල් භාවනාව සම්බන්ධයෙන් ඇතුණු ගැටළු වලට විභාසයේ මේ සතිපට්ඨානය ගැන සඳහන් කළ අවසාන වශයෙන් ඊට ප්‍රථමයේ සතර විපල්යාස මේ පිළිබඳව සඳහන් කළා. ඉතින් ඊළඟ ප්‍රශ්නයක් ඒට අදාළවම අහන ප්‍රශ්නයක් මේ සතර සතිපට්ඨානය ගැන මේ විදිහට ඒ ප්‍රශ්නේ සටහන් කර තිබෙන්නේ. සතිපට්ඨාන සූත්‍රයේ තිබෙන ඒකායන වයන් වික්‍රේ මග්ගු සත්තාන විසුද්ධිය මේ සත්‍යයන්ගේ පිරිසුදුභාවයේ පිණිස ශෝක පරිදේවයන්ගේ සමතික්‍රමේ පිණිස අවසන් වශයෙන් නිර්වාණය සාක්ෂාත්කරණය පිණිස පවත්වන සතර සතිපට්ඨානය පිළිබඳව මෙනි මේ වගේ ප්‍රශ්නයක් අහනවා. මේ මෙසේ කියන මාර්ගය චතුරාර්ය සත්‍යයේ දේශනා කරන දුක නැති කිරීමේ මාර්ගයද වරන් ඇතුළ තිබෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. එසේ නම් එය දේශනා කර තිබෙන්නේ සම්මාදිට්ඨිය සෝවාන් ඵලයේ සිටින කෙනෙකුටද කියලා අපේ චමින්ද මහත්මයා මේ ප්‍රශ්නය යොමු කරලා තියෙන්නේ. එවන් හිතන ඔබ වහන්සේට මේ පිටිබන්ධවත් උත්සාහාර්ථක පිළිතුරක් අපිට ලබා දෙන්න පුළුවන් කියලා. මේ සියලුම දේවල් භාවනා සම්බන්ධයෙන් දිගට අහන ලද ප්‍රශ්න කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඔබ වහන්සේට පිළිතුරක් ලබා දෙන්න.
සතර සතිපට්ඨාන දේශනාව උහුමටවත්ම ඍජුවම මාර්ග ප්‍රතිපදාව හැටියටම නම් කරන්න දක්වන්න අමාරුයි. ඒක පුදුම අසිරිමත් දේශනාවක්. ඒක යම් කෙනෙකුට පූර්ව ප්‍රතිපදාව හැටියට මෙයම භාවිතා කරන්න පුළුවන්. ඒක ප්‍රතිපදාවකුත් තියෙනවා. බුදුහාමුදුරුව දක්වනවා තැනක සතිපට්ඨාන සංයුත්තේ මට මතක හැටියට සතිපට්ඨානය සතිපට්ඨාන භාවනාවත් සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාවත් මම නුඹලට දෙසන්නේ. එතකොට මේ සතිපට්ඨාන දේශනාව තුළ තියෙනවා සතිපට්ඨානේ තියෙනවා සතිපට්ඨාන භාවනාව තියෙනවා සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව උපදවා ගන්නවා. සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව කියන්නේ ආරියෂ්ඨාංගික මාර්ගය. ආරියෂ්ඨාංගික මාර්ගයේ උපදින විදිහෙන් මේ සතිපට්ඨානේ සතිපට්ඨාන භාවනාව වඩන්නත් පුළුවන්. සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව උපදවා ගත්ත කෙනෙකුට ඒ උපන් මග රහත් ඵලය දක්වා වඩන කෙනෙකුට මෙහෙමයි තියෙන්නේ. ඒකේ වෙනසක් නැහැ. ඒකට හොඳ සාක්ෂියක් නිදර්ශනයක් තියෙන සංයුත්ත නිකාය සීල සූත්‍රය. කොට්ටිත හාමුදුරුවොත් එක්ක සරියුත් හාමුදුරුවන් අතරේ වෙන සාකච්ඡාවක් තියෙනවා. කොට්ටිත හාමුදුරුවෝ සරියුත් හාමුදුරුවන්ගෙන් අහනවා, ස්වාමීනි, මේ ශාසනයේ ශ්‍රුතවත් ශ්‍රාවකයා සෝතාපට්ටි ඵලයේ සඳහා කුමක් මෙනෙහි කළ යුතුද කියලා. එතනදී සරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා මේ පංච උපාදානස්කන්ධය අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුන්‍යතෝ ආදී වශයෙන් මෙනෙහි කරන්න. මෙනෙහි කරනකොට සුතවත් ශ්‍රාවකයා සෝතාපට්ටියේ පිහිටනවා කියලා. ස්වාමීනි, සෝතාපට්ටියේ පිහිටගෙන සකදාගාමී බව පිණිස කුමක් කළ යුතුද? එවැනි මේ පංච උපාදානස්කන්ධය අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුන්‍යතෝ අනත්තතෝ, අර ටිකම කියනවා, අර විදිහටම බලන්න කියලා. එතකොට සෝවාන් කෙනා සකදාගාමී වෙනවා කියලා. ස්වාමීන් වහන්සේ, සකදාගාමී කෙනා අනාගාමී වෙන්න කුමක්ද කරන්න ඕන? ඒ සරියුත් ආදුරු වෙන්නේ පංච උපාදානස්කන්ධය අර අනිත්‍ය ආදි වශයෙන් බලන්න. ස්වාමීන් වහන්සේ, අනාගාමී කෙනා රහත් වෙන්න කුමක්ද කරන්න ඕන? එවත්නි මේ පංච උපාදානස්කන්ධයේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ වශයෙන් මෙනෙහි කළ යුතුයි. එතකොට අනාගාමී කෙනා රහත් වෙනවා. ස්වාමීනි, රහත්තන් වහන්සේ කුමක් කළ යුතුද? රහත්තන් වහන්සේට කළ යුත්තක් නැහැ. ඒත් මෙලව ditta dhamma sukha viharaneya පිණිස රහතන් වහන්සේද මේ පංච උපාදානස්කන්ධය අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ණතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ වශයෙන් මෙනෙහි කළ යුතුයි කියලා දක්වනවා. හේනසා සුතවත් ශ්‍රාවකයාගේ ඉඳලා රහතන් වහන්සේ දක්වාම කරන්න තියෙන පංච උපාදානස්කන්ධය දුක්ඛ ආදී වශයෙන් බලන එක, අනිත්‍ය ආදී වශයෙන් බලන එකමයි. ඉතින් මේ සතර සතිපට්ඨාන දේශනාවේදී දැන් අපි ආනාපාන සතිය ගත්තොත්, ඒ ආනාපාන සතියේ දීගං වාස සන්තෝ, රස්සං වාස සන්තෝ, පස්ස සන්තෝ, තස්සම් භයං කාය සංකාරං ආදි වශයෙන් කියවෙන මෙන්න මේ කොටස, තස්සම් භයං කාය සංකාරං අස්සසිතාමිත් පස්සසිතාමිති සික්කති කියන තැනට වෙනකන් අයිති සතිපට්ඨානෙට. ඒක සතිපට්ඨාන භාවනාව නෙමෙයි. අපි ওই ටික කරලා නේද සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ. අපිට අර සතිපට්ඨාන සූත්‍රේ නාජ්ජත්තං වා බහිද්ධා වා ආජ්ජත් බහිද්ධා වා සමුදේ ධම්මානුපස්සී වය ධම්මානුපස්සී සමුදේ වය ධම්මානුපස්සී වා ඒව මොකක්කම්ම නැහැ. ආනාපාන සතිය අර ටික වඩලා මග පළත් ලැබලා රහතුත් වෙලා ඔක්කොමත් කරගෙන ඉවරයි. අර ටික ගැන දන්නේ මේ ටික සතිපට්ඨාන භාවනාව නෙමෙයි. බුදුහාමුදුරුවෝ දක්වන්නේ මේ සතිපට්ඨානයේ සිහිය පිහිටුවීම. දැන් අපි සිහිය පිහිටවන ටිකට තමයි සතිපට්ඨාන භාවනාව කියලා අරන් තියෙන්නේ. ඒක වැරද්දක්. ඒකයි අපට අර ප්‍රතිඵල ටික මුලින් දක්ව ප්‍රතිඵල ටික ලැබිලා නැත්තේ. ඒ නිසා මෙන්න මෙතන සිහිය පිහිටුවා ගන්න සීමාවක් තියෙනවා. ඊළඟට සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ අජත්තං වා බහිද්ධා වා අජත් බහිද්ධා වා සමුදේ ධම්මානුපස්සී වය ධම්මානුපස්සී සමුදේ වය ධම්මානුපස්සී. ඉතින් මේ ගැන හොඳ දේශනාවක් පහුගිය කාලේ අපේ සුදස්සන හිමියන් සිද්ධ කළා බෞද්ධ ආරූප වාහිනියේ පැය 6ක විතර දේශනාවක් කළා ප්‍රතිපට්ඨාන සූත්‍රය පිළිබඳව පසුගිය නොවැම්බර් මාසේ. පුළුවන් නම් හොයාගෙන මේ දේශනාව අහන්න තරම් වටිනවා. මම හිතන්නේ මේ ස්වාමීන් වහන්සේලාට මම ලබා දුන්නා ඒ දේශනාව. ඔය පොයි දවසක අහන්න ටිකක් මේකේ සතිපට්ඨාන භාවනාව වඩන්නේ කොහොමද? ඒ භාවනාව තුළ තමයි සමාධිත්‍ය උපදින්න ඕන. ඒ නිසා සතිපට්ඨාන සූත්‍රය කියන එක පැත්තකින් ගත්තොත් මේක කෘත්‍ය හැටියට ගත්තොත් අපි මතක් කරන්නේ සත්‍ය කියලා අවස්ථාවක් තියෙනවා කියන එක. එතකොට සතර සතිපට්ඨානේ වඩන්න එන්න බෑ කෙනෙකුට. කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණේ අලනුවන මෙහෙවන්නේ කොහොමද කියලා දන්නේ නැති කෙනෙකුට.
මොකද යා සතිපට්ඨානෙ දන්නෙත් නෑ සතිපට්ඨාන භාවනාව දන්නෙත් නෑ සතිපට්ඨානෙ සතිපට්ඨාන භාවනාව ඒ ලෝකෝත්තර මග උපදවාගෙන උපන් මග සම්පූර්ණ වෙන විදිහට වඩන්න දන්නේ නැත්නම් එයාට මේ සතිපට්ඨානෙ ප්‍රතිඵලයක් ලබන්න බෑ. ඒ නිසා මේක සම්මාදිට්ඨිය උපදවාගත්ත කෙනෙකුට නූපන් සම්මාදිට්ඨිය උපදවා ගැනීම පිණිස තියෙන එකම මන්ත්‍රය. අර සීල සූත්‍රය හොඳට දකින්න. මොකද පංචපාදානස්කන්ධය පිරිසිදු දකින්න විදිහයි කියන්නේ. පංචපාදානස්කන්ධය පිරිසිදු දකින්න ක්‍රමයයි සතිපට්ඨානෙ තියෙන්නේ. කායානුපස්සනාවෙන් රූපපාදානස්කන්ධය. වේදනානුපස්සනාවෙන් වේදනාපාදානස්කන්ධය. චිත්තානුපස්සනාවෙන් විඥානුපාදානස්කන්ධය. ධම්මානුපස්සනාවෙන් සංඥා සංඛාර කියන ස්කන්ධ දෙක පිරිසිදු දකින්න. පංචපාදානස්කන්ධයයි මේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝග ගැඩු ආදී වශයෙන් මේ බල පංචපාදානස්කන්ධය පිරිසිදු. එතකොට සුතව ශ්‍රාවකයාගේ ඉඳලා රහතන් වහන්සේ දක්වාම මේක ක්‍රියාව මේ තුල තියෙනවා. මේක කල්යාණ මිත්‍ර ආශ්‍රයකින් දැනගත යුතු දැනගෙන වැඩි යුතු ප්‍රතිපදාවක් බව අමතක නොකරන්න.
මම හිතනවා මේ පිළිබඳව ප්‍රමාණවත් විස්තරයක් විස්තර කතනයක් උත්තරයක් ලැබුණා ඔබට පුළුවන් නැවත ප්‍රශ්න කරන්න පසුව. ඒ පංචස්කන්ධයේ ස්වභාවය දැකමින් ඒ අධිගමයන්ට පාත්‍ර වෙන විදිය පිළිබඳව ධර්මාංශය සඳහන් කළා. ඒ නිසා මම කල්පනා කරනවා ඒ සම්බන්ධයෙන් තියෙන පැනයක් ඊළඟට තෝරාගෙන ඉදිරිපත් කරන්න. ඒ ප්‍රශ්නේ තියෙන්නේ මෙහිමයි. ඔබ වහන්සේ ඉදිරියට බණට දේශනා කළා සත්කාය පංච උපාදානස්කන්ධේ මේ දෘෂ්ටි ඒවමම මගේ වශයෙන් ගැනීම පිළිබඳව. හැබැයි සෝවාන් වෙනකොට නැති වෙන්නේ මගේ ආත්මය ගැන විශ්වාසය කියලා කලින් කීවා. ඒකත් සක්කාය දෘෂ්ටි කීවේ මගේ ආත්ම විශ්වාසයට. මේ දෙක වෙනස් වීමට හේතුව කියලා දෙන්න සිල්ලා සිටින් කියලයි ප්‍රශ්නය. මම හිතන ප්‍රශ්නය පැහැදිලි වහන්සේට පිළිතුරක් දෙන්න පුළුවන්.
ප්‍රශ්නය නම් එච්චරම පැහැදිලිත් නෑ. මට තේරෙනවා මේ අහන්නේ මොකද්ද කියලා. අපිට තියෙනවා සමුදය, දුක්ඛ සමුදය ගැන කතා කරනකොට අදහස් තුනක්. මම, මගේ, මගේ ආත්මය. තව විදිහකින් කියනකොට තෘෂ්ණා, දෘෂ්ටි, මාන. තෘෂ්ණා, දෘෂ්ටි, මාන. ඔය තෘෂ්ණා, දෘෂ්ටි, මානය තමයි මානය කියනකොට මම, තෘෂ්ණාව කියනකොට මගේ, මගේ ආත්මය කියන තැන දෘෂ්ටිය. දුක්ඛ සමුදය හැටියට මෙන්න මේ තෘෂ්ණා, දෘෂ්ටි, මාන, මම, මගේ, මගේ ආත්මය කියන අදහස තියෙනවා. එතකොට සෝතාපන්න වෙනකොට සක්කාය කියන තැන හඳුනා ගන්නකොට දුරු වෙන්නේ දෘෂ්ටිය, දිඨාසෝය දුරු වෙන්නේ. ඒ කියන්නේ මගේ ආත්මය කියලා දකින නිත්‍ය වශයෙන්, ස්ථිර වශයෙන් පවත්න ආත්ම වශයෙන් දකින දෘෂ්ටියයි බෙදෙන්නේ. ඒ කියන්නේ තෘෂ්ණා, දෘෂ්ටි, මාන කියන තැනින් තෘෂ්ණාවත් ඉතුරුයි, මානයත් ඉතුරුයි, දෘෂ්ටිය බිනේ. සෝතාපන්න වෙනවා. මම, මගේ, මගේ ආත්මය කියනකොට මගේ ආත්මය වශයෙන් දකින දේ දකින වැරද්ද නිවැරදි වෙනවා. ආශ්‍රව හැටියට ගන්නකොට දිඨාසවය දුරු වෙනවා. උපාදාන හැටියට ගන්නකොට උපාදාන තුනක් දුරු වෙනවා. කාම උපාදාන, අත්වාද උපාදාන, සීලබ්බත උපාදාන, දිට්ඨි උපාදාන. එයින් කාම උපාදානයේ ඇර දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන කියන උපාදාන තුනම දුරු වෙනවා සෝතාපන්න බවට පත් වෙනකොට. ආශ්‍රව හතරෙන් දිඨාසවේ දුරු වෙනවා. එතකොට දෘෂ්ටිය විතරයි දුරු වෙන්නේ සෝතාපන්න බව. සෝතාපන්න භාවයට පත් වෙච්ච කෙනා ළඟ රාග, ద్వේෂ, මාන, මදය මේ ඔක්කොම තියෙනවා. එව නැති කරලා නැත. ඒව නැති කරන මඟ තමයි මේ හම්බ වුනේ. අපි දන්නවා මානය රහතන් වහන්සේ ළඟට යන කම්ම තියෙනවා. රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිජ්ජා මේ පංච සංයෝජන මේ පහට කියනවා උද්දම් භාගයේ සංයෝජන කියලා. සංයෝජන 12කට බෙදෙනවා ඕරම් භාගයේ සංයෝජන උද්දම් භාගයේ සංයෝජන. උද්දම් භාගය කියලා කියන්නේ උඩට උසවන. ඕරම් භාගය කියන්නේ පහළට එළන. කා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග ව්‍යාපාද කියන පහ ඕරම් භාගය පහළට ගෙනියන ඒවා. එතකොට මේ සංයෝජන තුනක් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස උත්තාපන්න වෙනකොට සකදාගාමි වෙනකොට කාමරාග ව්‍යාපාද දෙක තුනී වීමක් වෙන අනුශේ ධර්ම ඉතුරුයි. රහත් අනාගාමි වෙනකොට සකදාගාමි භවින් තුනී වෙච්ච ටික අනාගාමි භවින් අනුශේ සහිත අනුශේ වශයෙන් පවතින්නේ නැහැ. සියල්ල නිරුද්ධ වෙනවා කාමරාග ව්‍යාපාදය අනාගාමි භවයේදී. හැබැයි රූප රාග අරූප රාග තාම ඉතුරුයි. මානෙ ඉතුරුයි. උද්දච්චය ඉතුරුයි. අවිජ්ජා ඉතුරුයි. ඒ ටික දුරු වෙන්නේ රහත් මාර්ගයෙන්. ඒ නිසා මානය වගේ දේවල් මගේ කියන තෘෂ්ණාව රහත් ඵලයේ දක්වා තියෙනවා. රූප රාග අරූප රාග කියලා කියන්නේ තෘෂ්ණා විශේෂය. එතනත් තණ්හාව පිටලා දෙනවා. කාම උපාදානය තියෙන ඒ දක්වාම මානය තියෙනවා. ඒ නිසා සක්කාය කියන තැන හඳුනාගත්තොත් සක්කාය කියලා කියන්නේ දුක හඳුනා ගන්නවා. දුක දුක හැටියට දැක්ක තැන පබය පබය හැටියට දැක්ක තැන මිනිස්සයා කියන අදහසට ඉඩක් නැහැ. දෘෂ්ටියෙන් මිදෙනවා. එනිසා සෝතාපන්න වෙනකොට ඊට වැඩි දෙයක් කාම රාග ව්‍යාපාද මාන ආදී දේ මිදීමක් සිද්ධ නොවන බව මේ ධර්මානුකූල විවරණයන්ගෙන් තේරුම් ගන්න ඕන.
වහන්සේ මං හිතනවා ක්ලේශ ධර්ම විස්තරාත්මකව බෙදා දක්වන විදියට අනුවේ ආත්ම දෘෂ්ටි විදින හැටි පැහැදිලි කළා. දිට්ඨානුසය අනුසය ධර්මයක් විදියට තියෙනවා. වහන්සේ පුළුවන් දෙයක් දැන් දිට්ඨාසව පැහැදිලි කරා. ඊළඟට සංයෝජන ධර්ම විදින විදිය සෝවාන් වෙනකොට මේ අනුසය ධර්ම හතක් තිබෙනවා අපි දන්නවා. එතකොට මේ දිට්ඨානුසයත් සම්පූර්ණ ඉවර වෙනවද? එහෙම නැත්නම් ඒකේ
අනුසයත් එක්කමයි ඉවර වෙන්නේ? දිට්ඨාසවය කියනකොට දිට්ඨානුසය කියනකොට ඊළඟට උපාදාන තුනක් අත්වාද උපාදාන සීලබ්බත උපාදාන දිට්ඨි උපාදාන කියනකොට ඒවා අනුසයත් සහිතවමයි නැති වෙන්නේ. ඉතුරුක් නැතුවමයි නැති වෙන්නේ. අනුසය වශයෙන්වත් දිට්ඨාසෝය තියෙන්නේ නැහැ.
ඕකේ. ඊළඟ ප්‍රශ්නෙට මම යොමු වෙනවා කාල වේලාව ඉතාමත් ඉක්මනින් නිසා. මේ ප්‍රශ්නය මම කල්පනා කරා මේ ස්ථානයේදී යොමු කරද්ද ඒකේ වටිනාකමක් තිබෙනවා. මේ කෙලෙස් ධර්ම විස්තර කරන තැන ආත්ම සංකල්පය පිළිබඳව කතා කරන තැනදී ඉදිරිපත් කිරීම. ප්‍රශ්නය මේකයි. මමයි කෙනෙකුත් නොවන්නේ නම් ඔබයි කෙනෙකුත් නොවන්නේ නම් පින් දෙන්නෙකුත් නොවන්නේ වේද? පින් ලබන්නෙකුත් නොවන්නේ වේද? මේකයි ප්‍රශ්නේ.
මමත් නැත්තම් අනුනු නැත්තම් පින් දෙන්නෙකුට පින් කරන්නේ මොකද? මේක තමයි උච්චේ දෘෂ්ටිය කියන්නේ. සත්‍යයක් නෑ, පුද්ගලයෙක් නෑ, ආත්මයක් නෑ, කෙනෙක් නෑ කියන තැන බුදුදහම නෙවෙයි. අද අපි හුඟක් දෙනෙක් භාවනා කරන අය වැටිලා තියෙන ඔය දෘෂ්ටියට. මම ඉන්නවා කියන තැනින් පටන් අරගන්නවා. ඔන්න බෙදෙනවා කේස් ලොම් නිය දත් නම්ස් කියලා බෙදාගෙන බෙදාගෙන ගිහිල්ලා කෝසත්වයක් නැහැ, පුද්ගලයෙක් නැහැ, කෙනෙක් නැහැ, දෙයක් නැහැ, මමෙක් නැහැ. ඉතින් මමත් නැහැ, අනුනුත් නැහැ. ඉතින් මමත් අනුනුත් නැත්නම් ඉතින් මොනවලද කරන්න දෙයක්වත් නැහැ. ඒකයි නියත මිත්‍යා දෘෂ්ටියේ බරපතලයි. කියන්නේ නැත්ත කියන අන්තයේ බරපතලයි. බුදුහාමුදුරුව දෘෂ්ටි කීපයක් දක්වනවා. එකක් උච්චේ දෘෂ්ටිය. උච්ඡේද දෘෂ්ටියද සග්ගාවරණයි මග්ගාවරණයි. ස්වර්ගයත් මාර්ගයත් නිවනත් කියන දෙකම ආවරණය වෙච්ච තැන. සාස්වත දෘෂ්ටිය මම ඉන්නවා කියන තැන හොඳයි. ඒක මග්ගාවරණයි. නිවනට එතන ඉඩ නැහැ. හැබැයි ස්වර්ගයට බාධාවක් නැහැ. සුගතියට බාධාවක් නැහැ. සාමුච්චේ දෘෂ්ටියට වඩා සාස්වත දෘෂ්ටිය වටිනවා. සක්කාය දෘෂ්ටිය කියලා එකක් තියෙනවා. ඒක සග්ගාවරණද නැහැ මග්ගාවරණද නැහැ කියලා බුදුහාම දැක්කා. දැන් අපි සක්කාය දෘෂ්ටියේ ඉන්නවා. සක්කාය දෘෂ්ටියේ මාර්ගය හෝ සුගතිය හෝ බාධාවක් වුණා නම් ආවරණයක් වුණා නම් අපි කොහොමද නිවන් මඟ හොයාගෙන යන්නේ? අපි මම කියන සංකල්පයේ මත තමයි පටන් ගන්නේ. මම කොහොමාරි සසරින් මිදෙන්න ඕන. මම මේ අකුසලයෙන් මිදෙන්න ඕන. මම මේ කුසලයේ වඩන්න ඕන. මම කියන ආත්ම අදහස තමයි පෙරටුව තියෙන්නේ. නමුත් මේ මග සත්පුරුෂ ශාස්ත්‍රය තුළ නිවැරදි පිළිවෙතට ගියොත් අපි මාර්ගයට පිවිසෙනකොට මේ ඔක්කොම දෘෂ්ටි ජාල ටික අතහැරිලායි අපි මගට වැටෙන්නේ. ඒ නිසා මේ මග ආත්ම අදහස තුළ පටන් ගත්තට අවසන් වෙන්නේ ආත්ම දෘෂ්ටි අතහැරිලා. ඒ නිසා සක්කාය දෘෂ්ටිය සග්ගාවරණද නොව් මග්ගාවරණද නොව් දෘෂ්ටියක් හැටියටයි දක්වන්නේ. හේසා යම් කෙනෙකු තුළ මමෙක් නෑ, සත්වයෙක් නෑ, කෙනෙක් නෑ, පුද්ගලයෙක් නෑ, අධ්‍යාත්මික කෙනෙකුත් නෑ, බාහිර කෙනෙකුත් නෑ, ඒ නිසා පිනකුත් නෑ, අනුමෝදන් කිරීමකුත් නෑ, ඒවා හිස් ඒවල් කියලා යම් අදහසක් තියෙනවා නම් මේක මහා බරපතලම මිත්‍යා දෘෂ්ටි හැටියට සලකන්න වහාම ඒ දෘෂ්ටියෙන් මිදෙන මාවතක් හොයන්න. ඒක බොහොම නරකයි. ඒකාන්තයෙන් නියත වශයෙන් හිස මත තැබූ තිබූ දෙයක් බිම අතහැරියාක් මෙන් මරණයත් එක්ක ඒකාන්තයෙන් නියත වශයෙන් අපාය යන දෘෂ්ටිය. කිසිම සමාවක් නැති කිසිම ඉඩක් නොලබන බරපතල දෘෂ්ටියක්. ඒ අදහස බුදුදහම ගාව ගන්න එපා. මේකට බුදුදහමේ සත්‍යයක් නැහැ, බුදුලෙක් නැහැ කියලා බොහෝ අය කතා කරනවා. අපේ ස්වාමීන් වහන්සේලා බණ කියනකොට කියනවා මේක වැරදි මිත්‍යා දෘෂ්ටියක්. බුදුහාමුදුරුවන්ගෙන් බුදුහාමුදුරුවනේ සත්‍ය පුද්දලෙක් ඉන්නවද? එසේ නොවේද? සත්‍ය පුද්දලෙක් නැද්ද? එහෙමත් නොවේද? ඉන්නේද වෙයි නැත්තේද වෙයිද? එහෙමත් නොවේද? මේ අහපු හැම තැනකම එහෙම නොවේද? සත්‍ය මරණයෙන් මත්තේ උපදිනවද? එසේ නොවේද? සත්‍ය මරණයෙන් මත්තේ උපදින් නැද්ද? එසේත් නොවේද? සත්‍ය මරණයෙන් මත්තේ උපදින්නේ වේද්ද වෙයි නූපදින්නේද වෙයිද? එසේද නොවේද? මේ විදිහට ප්‍රශ්න වෙලක් අහන උදාහරණ ඔක්කොටම එසේ නොවේද? එතකොට දුරක් මෙන්න මේ හේතුඵල ධර්මතාවය පටිච්චසමුපාදයක් තියෙනවා කියලා පෙන්වනවා. මොකද උපදිනවා කියලා කිව්වොත් උපදිනවා කියන අදහසේ පිහිටියොත් මරණින් මත්තේ උපදිනවා කිව්වොත් සත්‍යයන් මරණින් මත්තේ උපදිනවා කියන්නේ එහෙනම් සත්වයක් ඉන්නවා කියලා පිළිගත්තා වෙනවා. උදාහරණ උපදිනවා කියන නම් සත්‍යය උපදිනවා කියන නම් සත්‍යය මෙතන ඉන්නේ පෙ. උපදින්නේ නැහැ කියලා පිළිගත්තා නම් එහෙනම් උපදින්නේ නැත්තේ කවුද? සත්‍යය. සත්‍යය මෙතන ඉන්නවා, එතනයි උපදින්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ අහන්නේ සත්‍යය කියන්නේ දෘෂ්ටිය. සත්‍යය කියලා කියන්නේ දෘෂ්ටිය. දෘෂ්ටිය උපදින්නේ හෝ නූපදින්නේ හෝ කියන කතාවක් නැහැ. ඉන්නේ පවේක් නම් පවේ ඇති තැන මිනිස්සෙක් කියන දෘෂ්ටියක් උපදවාගෙන මිනිස්සයා උපදිනවද නැද්ද කියලා ඇහුවොත් පඹයා ගැන දන්න කෙනෙක්ගේ පඹයා ඉන්න තැන මේගොල්ලෝ රැවටිලා ඉන්නේ කියලා හොඳටම දකින්න කෙනෙක් අර මිනිස්සයා මැරිලා උපදිනවද කියලා ඇහුවොත් අර පඹයා ඉන්නේ ඉන්න තැන මේගොල්ලෝ මේ මිනිස්සෙක් කියලා වරදවාගෙනයි මේ ප්‍රශ්නේ අහන්නේ කියලා දැනදැන ඒ අනකෙනාට උත්තරයක් දෙතයි දෝ මිනිස්සයා උපදිනවා කියලා හෝ නූපදිනවා කියලා හෝ මොකක් හෝ කියන්න පුළුවන්. ඒ උන්වහන්සේ දන්නවා මේ ප්‍රශ්නේ අහන්නේ මෙන්න මේ වරද තුල. මේ වරද ඇතුළේ මෙන්න මේ ඇත්ත නොදන්නාකම තුල. ඒ නිසා උන්වහන්සේ මේ ප්‍රශ්නේ වැරද්දක් දන්නවා. මේ ප්‍රශ්නේ ඉන්නේ මොන වැරද්ද නිසාද කියලා දන්නවා. ඒ වැරද්දට හැදුනේ මොන වැරද්ද නිසාද කියලා දන්නවා. ඒ නිසා උන්වහන්සේ ඒවට විසඳුම් උත්තර දුන්නේ නැහැ. හේතුඵල ධර්මතාවය මෙන්න පඹයක් ඉන්නේ. පඹයක් ඉන්න තැනක මේ මිනිස්සෙක් කියන අදහසක් ඇති කරගෙන මිනිස්යාට සාපේක්ෂව මේ ගොඩනැගෙන ප්‍රශ්න ඔක්කොම මිත්‍යාසහගතයි කියන අදහස උන්වහන්සේ පඹය පංච උපාදානස්කන්ධය පෙන්වලා දුන්නා. එනිසා මේ ධර්මතාවයේ පිළිබඳව තේරුම් ගන්න ඕන. ඔය වගේම අදහසක් ඇති වෙච්ච සාමීන් වහන්සේ නමක් පිළිබඳව විස්තරයක් කිය වෙනවා සංයුත්ත නිකාය සූත්‍රයක. ඒ බඳු දෘෂ්ටියක් ඇති වෙච්ච රහතන් වහන්සේ මරණින් මත්තේ උපදින්නේ නැත කියලා, රහතන් වහන්සේ මරණින් මත්තේ සිදේ බිදේ වෙනසේ කියන අදහසක් ඇති වෙනවා භික්ෂුන් වහන්සේ නමකට. අනිත් ආදුරු කියන ඇවැත්නි ඔය අදහස වැරදි, ඔක දෘෂ්ටියක් අතහැර ගන්න කියලා පිළිගන්නේම නැහැ. සරියුත් ආදුරු ඇවිල්ලා අහනවා ඇත්තද මහානුඹට මේ දෘෂ්ටියක් තියෙනවා කියන හිමිය. එතකොට උන්වහන්සේ අහනවා රහතන් වහන්සේ මරණින් මත්තේ සිඳේ බිඳේ ඇසේ, රහතන් වහන්සේනේ මරණින් මත්තේ උපදින්නේ නැත්තේ. එතකොට ඔබ රහතන් වහන්සේ කියලා කියන්නේ මොකකටද? රූපේ කියලා කියන්නේ මෙන්න මේ වගේ එකක්. උන්වහන්සේ රූපය බෙදලා දෙනවා. අපි හිතමු පරමාණු හැටියට පෙන්වෙයි කියලා බෙදාගෙන බෙදාගෙන කියලා. ධාතු හැටියට මේ ධාතුව, එහෙම නැත්නම් මේ පරමාණුවද රහතන් වහන්සේ. එහෙම නැත්නම් මෙහෙම වේදනාවක් තියෙනවා. දැන් සැප වේදනාවක් උපදිනවා. ඒක නැති වෙලා දුක් වේදනාවක් උපදිනවා. ඒක නැති වෙලා දුක් සබන. මේ මැරිච්ච එකද, නූපන්න එකද, ඉපද මැරෙන එකද රහතන් වහන්සේ? නැහැ. එහෙනම් මේ දැන් රූප සංඥාවක් ඇති වෙනවා. තාවටේකින් සද්ද සංඥාවක් ඇති වෙනවා. ඒක නැති වෙලා ගන්ධ සංඥාවක් ඇති වෙනවා. මේ විදිහට මැරිච්ච එකද, නූපන්න එකද, ඉපදිලා මැරෙන එකද රහතන් වහන්සේ? දැන් රූප ගැන හිතනවා. තාවටේකින් සද්ද ගැන හිතනවා. තාවටේකින් ගඳ සුවඳ ගැන හිතනවා. අහනවා එතකොට මැරිච්ච සංඛාරයේද රහතන් වහන්සේ, නූපන් සංඛාරයේද රහතන් වහන්සේ, ඉපදිලා මැරෙන සංඛාරයේද රහතන් වහන්සේ? එහෙනම් සංඛාර තුලත් රහතන් වහන්සේ කෙනෙක්. එහෙනම් දැන් රූප දැනගන්නවා, තව ටිකකින් ශබ්දය දැනගන්නවා, තව ටිකකින් ගඳ සුවඳ දැනගන්නවා, තව ටිකකින් රස දැනගන්නවා. උන්වහන්සේ අහනවා මැරිච්ච ටිකද රහතන් වහන්සේ, නූපන් ටිකද රහතන් වහන්සේ ඉන්නේ, මේ ඉපදෙලා මැරෙන විඥානයේද රහතන් වහන්සේ ඉන්නේ? එතකොට කියන්නේ ඒකෙත් නෑ කියලා. එහෙනම් මේ ස්කන්ධ පහෙන් තොරව රහතන් වහන්සේ කෙනෙක් උඹ දකින්නවාද? එහෙනම් මේ ස්කන්ධ පහ ඇතුලේ දකින්නවාද රහතන් වහන්සේ? එහෙනම් ඔබට මෙලවින් රහතන් වහන්සේ නම් මේවා වරදවා ගන්න එපා. මේක හරි ගැඹුරු ධර්ම කාරණා. එහෙනම් මෙලවින් රහතන් වහන්සේ නමක් හමු වෙන්නේ නැත්නම් මරණින් මත්තේ සිඳී බිඳී වෙනසේ කියලා ගත්ත අදහස කොහොමද එන්නේ? අන්න මේ ආත්ම දෘෂ්ටිය රහතන් වහන්සේ කියලා කෙනෙක් පුද්ගලයෙක් ඉන්නේ අපිට. අපි සත්පුද්ගල භාවයෙන් ලෝකේ දකින නිසා රහතන් වහන්සේ කියන තැනට, රහතන් වහන්සේ කියන තැනට රහතන් වහන්සේ කියලා පුද්ගලෙක් නැහැ. ඇයි උන්වහන්සේ පුද්ගල භාවයේ නිදිලා? උන්වහන්සේට හේතුඵල ධර්මතාවය පරිසම්පාදයක් විතරයි. අපිට තමයි රහතන් වහන්සේ තියෙනවා, බුදුහාමුදුරුවෝ තියෙනවා, ඔක්කොම ඉන්නවා. ඉන්නවා ඉන්නවා කියන කර්ම භවයක් අපිට තියෙනවා. අවිද්‍යාව නිසා හටගත් සංස්කාරයක් තියෙනවා. ඉතින් මේ වගේ ගුරු කාරණා හොඳින් විමසන්න ඕන. පරිදි අදහස් ඇති කරගන්න එපා.
මම හිතනවා මේ ලොකු ගැඹුරු ධර්ම පරාසයක් ඔබ වහන්සේ පොඩි කාලයක් තුල ආවරණය කරන බවක් පෙනියනවා. නමුත් කාල වේලාව අපිට ඉක්මනින් ගියලා නිසා අපි ඊළඟ ප්‍රශ්න ඉදිරිපත් කරනවා. ඒකත් මේ ඔය පුනරුත්පත්ති සම්බන්ධයෙන් අහන ප්‍රශ්නයක්. මෙන්න මේකයි ප්‍රශ්නේ හඳුන්නේ. පුනරුත්පත්තිය ගැන සමහරුන්ට කොකුසක් තිබෙනවා. ඒ අය ඇමීබා වගේ ප්‍රශ්නය ගෙන එනවා. ඔබ වහන්සේ මේ පැහැදිලි කරන්න දෙන්න. දැන් ඇමීබා වගේ ප්‍රශ්නය ගෙන එනවා. ඔබ වහන්සේ මේ පැහැදිලි කර දෙන්න.
ඒකට නම් උත්තරේ බොහොම සරලයි. පුනරුත්පත්තිය ගැන බුදුහාම කියන්නෙම නෑ. පුනරුත්පත්තිය ගැන බුදුදහම කතා කරන්නේ. බුදුදහමේ එනවා නත්තිදානි පුනබ්බහෝ, පුනර්භවයක් නැහැ කියන. උත්පත්තියක් පුනරුත්පත්තිය කියලා කියනකොට මෙතන ඉන්න කෙනා නැවත හට ගැනීමක් ගැන කියන අදහසක් තියෙනවා. මෙතන ඉන්න කෙනෙක් පිළිබඳව බුදුදහම පිළිගැනීමෙන් නැහැ. මෙතන අපේ දැනට තියෙන්නේ ආත්ම දෘෂ්ටියක්, සක්කාය දෘෂ්ටියක්, සත්පුද්ගල දෘෂ්ටියක් නිසා. නමුත් ඔය අදහස ඒ විදිහෙන් ගත්තා බුදුදහමට කොහොමදවත් එකගනේ මේ ප්‍රශ්නේම අදාළ වෙන්නේ නැහැ. කොහොමද මේ අහන්න යන දේ පිළිබඳව අපිට යමක් කතා කරන්න පුළුවන්? හැමීබා වැනි කුඩා සතුන් කැලි කැලි වලට වෙන් වෙලා කැඩිලා බිඳිලා විසිරි යන ස්වභාවයක් තියෙනවා. එතකොට බුදුදහම තුල මූලිකව දේශනා වෙන්නේ මනස මූලික කරගත්ත ධර්මතාවයක් පිළිබඳව. මනස මූලික කරගත් ධර්මතාවය. දැන් ධාතුව ආත්මෙන් ආත්මයට යනවා කියලා කියන්නේ. රූපේ ආත්මෙන් ආත්මයට යනවා කියලා කියන්නේ නෑ. ආත්මෙන් ආත්මයට යන මේ ප්‍රවාදයක් අදහසක් තියෙනවා ලෝකේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාව අපි ගැඹුරින් අපි ඉන්න යම් යම් බුදුදහමේ නාමයෙන් අපි ඇති කරගත්ත වැරදි සම්මත තියෙනවා. වැරදි සම්මත මත තමයි බොහෝ ප්‍රශ්න අපට ගොඩ නැගෙන්නේ. මොකද බුදුදහම තුල විඥාණය හෝ විනත් යමක් ඊළඟට ආත්ම භාවයට යන්නේය කියන අදහස පිළිගන්නේ නැහැ. තණ්හා සංකේ සූත්‍රයේ මජ්ක්‍ධිම නිකාය සාති භික්ෂුවට ඇතිවෙච්ච දෘෂ්ටිවාදය විවරණය කරන සූත්‍රය කියවලා බැලුවොත් සාති හාමුදුරුවන්ට අදහසක් ඇති වෙනවා මේ විඥානයේ ආත්මින් ආත්මයට යනවා කියලා. බුදුරජාණන් වහන්සේ මේ පැනේ විවරණය කරන තැනදී අහනවා, මහණනි මම භවයෙන් භවයට යන විඥානයක් ගැන නෙවෙයි ආයතනයෙන් ආයතනයට යන විඥානයක් ගැනවත් මම කවදා හරි කතා කරලා තියෙනවා. සුණහන්සලා කියන්නේ සාමයේ. බුදුහාරු ඇහත් රූපයත් ගැටීම නිසා චක්කු විඥානයේ උපදිනවා කියලා පෙන්නනවා. ඇහත් රූපයත් වෙන් වෙනකොටම චක්කු විඥානය ඉතුරුක් නැතුවම අවසන්. ඒක තව තැනකට යන්නේ. සෝත විඥානයේ උපදින නම් කන ශබ්දයක් දෙක ගැටිලම උපදිනවා. මනස ධර්මියොත් ගැටිලමයි මනෝ විඥානය උපදින්නේ. අරකින් මේකට මේකින් ඒකට යන බවක් නෑ. ආයතනයෙන් ආයතනයට යන බවක් නැහැ කියලයි ධර්මයේ තුල ගන්නවා. ඒ නිසා මේ වගේ ප්‍රශ්නයකට අපි උත්තර හොයනකොට මෙන්න මේ වගේ සත්‍ය ගැඹුරු තියුණු දහමක් බැහැර වෙන විදිහට ලෝක සම්මතය තුල පිළිහිටලා අපිට කතා කරන්න අමාරුයි. මොකද මේක ලෝක සම්මතය මත පිළිහිටලා අහන ප්‍රශ්නයක්. ලෝක සම්මතය මත පිළිහිටලා කතා කරනවා නම් අපිට ඒ තුල යමක් කියන්න පුළුවන්. ලෝක සම්මතය තුළ අපි ඉන්නේ මොකක්ද? බුදුදහමේ පරමාර්ථය අපි වෙන් කරගන්න ඕන සත්පුද්ගලාත්ම දෘෂ්ටිය. ආයතනෙන් ආයතනයටවත් යන විඥානයක් පරපුරක් නෑ. භවෙන් භවයට යන කතාව කවර කතාවක්ද? නමුත් අද අපි ඉන්නේ මම ඉන්නවා, සත්වයක් ඉන්නවා, පුද්ගලෙක් ඉන්නවා කියන සංකල්පය මත. ඉන්නවා කියන අදහස මත ඒක සත්‍යයක් නම් යනවා කියන එක පිළිගත යුතුයි. ඉන්නවා කියන පිළිගැනීම තියෙනකන් යාමක්ද පිළිගත යුතුයි. මේ ඉන්නවා කියන දෘෂ්ටියම තමයි යාමට මූලයේ පදනම වෙලා තියෙන්නේ. එනිසා බුදුදහම තුළ පුනර්භවයක් පෙන්නනවා. උත්පත්ති ස්ථානයේ ඉඳලා අනේක ජාති සංසාර ආදී වශයෙන් නොඑක් තැන්වල කළ උදාණයන් දිහා බැලුවාම පුනර්භවය පිළිබඳව ප්‍රකාශනයක් වෙනවා. පුනර්භවයක් නැවත. එතකොට භවය කියන වචනයයි උත්පත්ති කියන තැන වචනයයි දෙක ලොකු වෙනසක් තියෙනවා. ඒ නිසා මේ වචනය තුළ අපි අර්ථයේ තේරුම් අරගෙන මෙතන ඉන්නවා කියන වැරදි මෝඩ අදහසේ ඉන්නවනම් ඒ මත අපට කියන්න පුළුවන් යනවා යන කෙනෙක් ඉන්නවා කියලා යාමක් පෙන්වන. හැබැයි එතනදීත් තේරුම් ගන්න ඕන අර ඇමීබා කියන තැනට නොගැලපෙන තැනක් තියෙනවා. අපි පරීක්ෂා කරලා බලන්නට ඕන අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥාන විඥානපච්චය නාම රූපං කියලා පටිච්චසම්පාදයක් පෙන්වන්නේ අජීවි විඥාණයකින් තොර වූ ධර්මතාවයන්ට නොවේ. විඥාන සහිත සම්භවයක් පිළිබඳවයි පටිච්චසමුපාදයෙන් දක්වන්නේ. ඒක අජීවි ධර්මතාවයන් පිළිබඳව කරන විවරණයක් නෙවෙයි. ඒ නිසා අමීභාවෙනි සත්වයන් තුළ මේ විඥාණය පිහිටා ඇද්ද කියන එකයි බලන්න ඕන. ඒක කැලිය වලට කැඩිලා පණුව දෙකට බෙදිලා යන්න පුළුවන්. ඒ සඳහා ඒ තුළ යෙදෙන ඒ අදහස නිර්වචනය කරගෙන පැහැදිලි කරගෙනයි අපි එතනයි මෙතනයි සසඳන්න වෙන්නේ. ඒ නිසා අපි දන්නවා ගහක අතු ඉතිකල වෙන මුල් පැල වෙනවා. මේ ගහෙන් ගිය මුලක් තව ඈතින් ගිහිල්ලා මතු වෙනවා පැල වෙනවා. මේ ගහෙන් වැටුණු ඉත්තක් පැල වෙනවා. ඒවා පුනර්භවයේ හැටියට ගණන් ගන්නෑ. පුනරුත්පත්තිය කියන වචනයට මේ හින්දු දහම අනුව කතා කරන්න බෑ. ඒ නිසා හින්දු දහමේ පුනරුත්පත්තිය කියන අදහස ඉතාමත් පැහැදිලි. ඉතින් අපේ දහමට අනුව මේ සම්මතය තුළ හිටලා ගත්තොත් ඒක ලොකු දෝෂයක් නෑ. හැබැයි තේරුම් ගන්න මේ ආත්ම භාව ගැලපීම ගැන කතා කරන්නේ සවිඥානික වූ ධර්මතාවයන් ගැන මිස සවිඥානික නොවූ ධර්මතාවයන් ගැන නොවේ. ඒ නිසා සවිඥානික නොවන දේ බෙදි බෙදි විසිරි විසිරි පවතින්න පුළුවන්. එයයි මෙයයි එක සමාන කොට දකින්න එපා.
පිට දාර්ශනික පිළිතුරක් ලැබුණා මං හිතන්නේ reincarnation rebirth කියන වචන සිංහලට පෙළගෙන අපි පුනර්භවයට තේරුම් ගැනීම යාම පිළිබඳ සමාජගත ගැටලුවක් තිබෙන බව මහන්සියගේ ඉවරණින් පැහැදිලි වෙනවා. ඇත්තටම පුනර්භව කියන වචන re-becoming කියන එක තමයි ඔහුගතුන් පාවිච්චි කරන්නේ. ඒ පිළිබඳවත් අපිට නැවත නැවත හිතන්න උපහන්සේ යම් යම් පැති විවරණය කරලා දුන්නා. අපි ඊළඟට ප්‍රශ්නේ කියන ඒකත් ඒ සම්බන්ධම කාරණයක්. හැබැයි මේක ඊට වඩා ගැඹුරක් අහන ප්‍රශ්නයක්. කරුණාකර ජාවරණ සිත් පිළිබඳව පැහැදිලි කිරීමක් කරා. මරණ මොහොතේ ඇතිවන චුති සිත යනු එම අවස්ථාවේ ඇතිවන ජාවරණ සිත් එකට ප්‍රශ්නයි.
චුති සිතේ ජවන් සිතේ සම්බන්ධයක් නැහැ. යම් ආත්ම භාව ප්‍රතිසන්දි ගැලපීමක් ගැන අපි කතා කළොත් කිසියම් ආත්ම භාවයක නැවත නැවත ලබන ප්‍රතිසන්දිය ප්‍රතිසන්දි විඥානයේ පිහිටීම පටිච්ච සමුප්පාද ධර්මයට අනුව පටිච්ච සමුප්පන්න ධර්මතාවයකට අනුව සිද්ධ වෙනවා. ඒ අනුව අපි කතා කළොත් යම් තැනක ආරම්භය ප්‍රතිසන්දි විඥානයේ හට ගැනීම යම් ආත්ම භවයක හට ගැනීම හට ගන්න පළවෙනි හිත හඳුන්වනවා ප්‍රතිසන්දි විඥානය කියලා. ආරම්භක හිත ප්‍රතිසන්දි විඥානය. ඒ ආත්ම භවයේ අවසාන සිත චුතිසිත. ඒ අවසාන භවයේ අවසාන සිත චුතිසිත වෙනවා. එතකොට චුතිසිතයි ප්‍රතිසන්දි සිතයි අතරේ පවතින චිත්ත පරම්පරාවක් තියෙනවා. ඒවට කියනවා භවාංග සිත කියලා. එතකොට භවාංග සිතේ චුතිසිතේ ප්‍රතිසන්දි සිතේ අරමුණු වශයෙන් ගත්තහම සමානයි. හඳුන්වා දුන්නු නම විතරයි වෙනස්. මොකද අරමුණේ සමාන බව කියන්නේ ප්‍රතිසන්දියේදී යම් කර්මයක් කර්ම නිමිත්තක් ගති නිමිත්තක්ද අරමුණු කරගෙන යම් ආත්ම භවයක උත්පත්තිය ලැබුවේ ඒ ප්‍රතිසන්දිය පිණිස අරමුණු වෙච්ච නිමිත්තම කර්මයම නැවත නැවත අරමුණු කරමින් පවත්නා චිත්ත සන්තතියට චිත්ත පරම්පරාවට කියනවා භවාංග සිත කියලා. භවාංග සිත කියලා කියන්නේ එතකොට වීති සිත් වලින් තොර වූ අවස්ථාවල පවත්නා චිත්ත පරම්පරාවට. මම දන්නේ මේක තේරෙනවද කියලා කාටවත්. වීති සිත් ඒ කියන්නේ ඇහැට රූප ගැටිලා කරට ශබ්ද නාසයට ගන්ධ දිවට රස කයට පහස සිතට අරමුණු ලැබිලා ඒ ඔස්සේ පහළ වෙන සිත්වලට කියනවා වීති සිත් කියලා. වීති සිත් චිත්ත වීති ඒ ආයතනයන්ට සම්බන්ධ නොවි ආයතනයට සම්බන්ධ නොවි පවත්න අවස්ථාවට කියනවා භවංග සිත් කියලා. උදාහරණයක් හැටියට ගත්තොත් අර එළියේ පාර අයිනේ යනවා මහ කරන්ට් වයර් එකක් මේන් ලයින් එකක්. ඔකේ කරන්ට් එක තියෙනවද කියලාවත් අපට පේන්නේ නැහැ. ඒකේ කරන්ට් එක තියෙනවද කියලා අපට පේන්නේ නැහැ. අපි දකින ක්‍රමයක් තියෙනවා. එක්ක අල්ලලා බලන්න ඕන. එහෙම නැත්නම් ඒකට වයර් සම්බන්ධ කරලා බල්බ් එකකට වෙනත් උපකරණයකට සම්බන්ධ කළාම ඔන්න ක්‍රියාත්මක වෙනවා. ඔන්න පත්තු වෙනවා. එතකොට දැන් අර මේන් ලයින් එකේ විදුලිය නොතිබුණා නම් අපිට මෙතන ලයිට් පත්තු කරන්න බැහැ. ෆෑන් කරකවන්න බැහැ. එතකොට අන්න අර මේන් ලයින් එකේ පැවැත්මක් තියෙන නිසා තමයි අපිට මෙහි ප්‍රයෝජන ගන්න පුළුවන් විවිධ උපකරණ භාවිතා කරන්න පුළුවන්. අන්න ඒ වගේ අපි වීති සිත් කියලා කියන්නේ ආයතන හා බැඳිලා සිත උපදින අවස්ථාවල් සිත් උපදින අවස්ථාවල් වලට කියනවා වීති සිත්. සිතේ ක්‍රියාකාරී අවස්ථාව මෙලවින්. ඒ මෙලවින් අරමුණු අරගෙන ආයතනයන්ගෙන් අරමුණු අරගන්න අවස්ථාවෙන්ට එහා පැත්තින් තියෙන උත්පත්තියේ ප්‍රතිසන්දියේ පටන් මරණය දක්වා යන චිත්තසන්තතියක් තියෙනවා. අලුත් කර්ම අලුත් අරමුණු කිසිවක් ගන්නේ ප්‍රති භවාංග සිතට අලුතෙන් අරමුණක් ගන්න බෑ. අලුතෙන් කර්මයක් රැස් කරන්නත් බෑ. ප්‍රතිසන්දියට එනකොට යම් අරමුණක් නිමිත්තක්ද සීකලේ අරමුණු උනේ ඒ పూర్ව කර්ම නිමිත්තම නැවත නැවත සීකරමින් පවත්නා සිත භවංග සිත. ඒ භවංග සිතේම අන්තිමට පහළ වෙන හිතට කියනවා ත්‍ුතිසිත කියලා. බොහෝ දෙනෙක් කියනවා ත්‍ුතිසිතට අරමුණු වෙන නිමිත්ත අනුවයි ඊළඟට ප්‍රතිසංගිය වෙන්නේ කියලා. මේක වැරදි අදහසක්. ත්‍ුතිසිතට අරමුණු වෙන්නේ මේ ප්‍රතිසන්දිය පිණිස අරමුණු වෙච්ච පෙර పూర్ව කර්ම නිමිත්තමයි ත්‍ුතිසිතත් විපාකසිතක්. විපාකසිත කියන්නේ අර ප්‍රතිසන්දියක් හටගන්නේ නැහැ. හැබැයි මෙන්න මේ ත්‍ුතිසිත බිඳිලා එහෙම නැත්තම් මේ භවාංග සිත් බිඳිලා වීතිසිත පහළ වෙනවා. ඒ වීතිසිත වල තමයි ජවන් පහළ වෙන්නේ. දැන් අපි උදාහරණයක් හැටියට කියන්න පුළුවන් මෙහෙම. අපි හිතමු මකුළුවේ දැල බඳිනවා. දැල බැඳලා එක තැනක සැඟවිලා මකුලුවා වෙන්නේ නැහැ කොහොම නිදා ගන්නවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන ආරමුණක් ගැන හිත හිතා ඉන්නවා. එහෙම ඉන්නකොට හැබැයි මකුලුවා දැල ස්පර්ශ කරගෙන ඉන්නේ. ඒ කියන්නේ ආරමුණක් ගොදුරක් බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඔන්න මැස්සෙක් පියාඹගෙන යනකොට දැලේ පැටලුණා. ඉස්සෙල්ලම වෙන්නේ මොකක්ද? දැලේ පැටලෙනකොටම දැල සෙලවෙනවා. දැල සෙලවෙනකොට මකුළුව දැනගන්නවා අරමුණක් ලැබුණා, ගොදුරක් ලැබුණා කියලා. ඊළඟට ගොදුරක් ලැබුණා කියලා දැනගත්ත විතරයි. ඊළඟට හොයනවා කොයි හරියද මේ දැලේ පැටළුනේ ගොදුර විමසා බලන බව. ඊළඟට ගොදුර කරා යන බව. ගොදුර කරා ගොස් ඒ අල්වා ගන්න බව. ඊළඟටයි එහි රසය උරා ගොන බව. උරා ගිහලා මකුලව දැලට වෙලා ඉන්නේ නේ. ආපහු පරණ දැනට වෙලා සැඟවිලා ඉන්න. මෙන්න මේ වගේ ජවන් සිතහ කියන්නේ අවංග සිතහ බීති සිත කියන ඒවා. අර පූර්ව කර්මයෙන් ප්‍රතිසන්දි වශයෙන් හටගත්ත සිතේ පැවැත්ම තමයි මේකේ මූලය. මේ ජීවිත සන්තතිය පවතින්නේ ඒ පැවැත්ම නිසා. දැන් තණ්හාවෙන් හටගත්ත දැලක් තියෙනවා අපිට ඇහ කනනාසය දිවකය මනස ආදී මේ දැල එළලා තියෙනවා අරමුණු කැමැත්තෙන් බලාපොරොත්තු වෙමින් ඉන්න අරමුණු ලැබෙනකම් සිතේ ස්වභාවය තණ්හාව මෙන්න මේ දැලට අරමුණක් ගැටුණොත් ඇහ කනනාසය දිවකය මනස ආදී යම් ආයතනයකට අරමුණක් ගැටුණොත් ඔන්න කම්පනයක් වෙනවා ඒ කම්පණයට කියනවා බවාංග චලන කියලා. අර බවාංග සිතේ චලනය. බවාංග චලනය වෙනවා. චලනය වෙලා යන බවාංග සිතේ පැවැත්ම නවතිනවා. අර බවාංග සිතේ පැවැත්ම තුන පූර්ව කර්මයේ නැවත නැවත සිහි කරන බව ඒ ක්‍රියාව නතර කරනවා. අර මකුල්ලව හිත හිත හිටපු කාරණාව අපත පැත්තකට දාලා දැන් මොකද්ද වැල්බුණා කියලා දැනගත්තා වගේ. ඊළඟට භවංග චලනයේ භවංග උපච්ඡේද භවංගයේ පැවැත්ම නතර වෙනවා. ඔන්න මේ පැත්තට හිත නැමෙනවා. පංචද්වාරා වජ්ජන. ద్వාර ආවර්ජන සිත් පහළ වෙනවා. කොයි දොරටුවද ආරමුණු ලැබුණේ? කොහාටද ගොදුර ගැටුනේ? කියලා හිතන බව පහළ වෙනවා හිතේ. ඊළඟට ආයතනයේ හඳුන ගන්නවා. එහෙට නම් රූපයේ ගැටුනේ ඔන්න උපදින හිත චක්කුඥාන හිත. ඊළඟට ඒ හිත ඉපද නිරුද්ධ වෙනවා සම්පටිඥන හිතට බාර දීලා. ඒක ඉපද නිරුද්ධ වෙනවා සම්තිරණ තීරණය කරන හිතට බාර දීලා. ඊළඟට තීරණය කරන හිත නිරුද්ධ වෙනවා ඔත්තපන සිතට නිශ්චය කරන හිතට බාර දීලා. මෙන්න මේ ඔත්තපන දක්වාම කුසල් හෝ කර්ම හෝ මොකක්වත් නැහැ. කුසල් ලකුසලොත් නැහැ. කර්ම ක්ලේශත් නැහැ මේ වත්තපන අවස්ථාව දක්වා. කර්ම ක්ලේශ කුසල් අකුසල් යෙදෙන්නේ මේ වත්තපන කියන අවස්ථාවෙන් එහාට යෙදෙනවා සිත් හතක් උපදිනවා ජවන් සිත්. ඒ ජවන් සිත් වල තමයි ජවන් සිත් වලට આવොත් කර්ම ක්ලේශ කුසල් අකුසල් කියන එක වළක්වන්න බැහැ. ඒක ලෞකික වෙන්න පුළුවන් ලෝකෝත්තර වෙන්න පුළුවන් මොනවා හරි වෙන්න පුළුවන් ඒක කර්ම අන්න ඒ අවස්ථාවෙන් ජවන් අවස්ථාවෙන් අනතුරුව තද ආරම්භන එහෙම නැත්නම් අර ගොදුර මකුලව විදලා ගොදුර රස බලලා විස උරාගෙන ආපහු පුරුදු තැනට යනවා වගේ මේ චිත්ත වීතිය මෙතනින් අවසන් භවංග පතන ආපහු භවංගයට යනවා. ඒ කියන්නේ මේ අරමුණ අරගෙන ඉවරයි. ආපහු අර පූර්ව ජන්මයෙන් ආපු අරමුණ නැවත සිහි කරන භවංග සිත අට ගන්නවා. අන්න අර ආයතනෙන් ආයතනයට යන්නේ කියපු තැනට සාක්ෂි මේ. මෙතනින් එහා එකට පණින්නේ නැහැ. ඒ අරමුණ විඳලා ඉවර කරලා ආපහු ස්වභාවයෙන්ම හිත භවංග වෙනවා. ඒ කියන්නේ පූර්ව ජන්මයෙන් ගෙන ආපු කර්මයේ අරමුණු සිහි කරන සිත පහළ වෙනවා භවංග සිතට. ඊළඟට ආපහු අරමුණක් එන්න නම් ආයි අර වගේම ගැටිලා භවංග චලනයක් වෙලා පංචද්වාරය ආවර්ජනය කළා මනෝද්වාරය ආවර්ජනය කරලා ඉති සිත වලට එන්න ඕන. ඉතින් මේ ජවන් අවස්ථාව තමයි කොහොම හරි කර්ම ක්ලේශ කියලා කියන්නේ. එතකොට චුති සිත දක්වා මේ භවංග සිතේ පැවැත්ම තියෙනවා. මේ භවංග සිතේ පැවැත්ම පවතින නිසයි වීති සිත් උපදින්න පුළුවන්කම තියෙන්නේ. ඔන්න ඔය චුති සිත අවසානයේට පහළ වෙන බවාංග සිත බිඳිලා අවසානයේට පහළ වෙන චුතිසිත ආසන්නයේහි යම් චිත්ත වීතියක් තුල කරන ලද කර්මයක් කර්ම නිමිත්තක් ගති නිමිත්තක් කර්මණු වීමෙන් කුසල කුසල කර්මසක් ගතියක් ඇති වෙන්න පුළුවන්. අන්න ඒ කුසල කුසල කර්ම ගතියට විපාක වශයෙන් උයි ඊළඟ ප්‍රතිසන්දි විඥානේ හටගන්නේ. චුතිසිතට අනුව ප්‍රතිසන්දිය වෙනවා කියන අදහස ටිකක් වර්තමානයේ සියලු දෙනාම නැවත වතාවක් පොත බලලා විවරණය කරගන්න ඕන අදහසක් වෙනවා. මේ මනාකොට විවරණය කරගත යුතු තැනක් වෙනවා. අපට වෙච්ච වැරද්දක් තියෙනවා මෙතන මොකක් හරි. මම ඒක නිවැරදි කරන්න යන්නේ. මම යෝජනා කරන්න පුළුවන් නම් ඒ ගැන විමසන්න බලන්න හැම කෙනෙක්ම. චුතිසිත කියලා කියන්නේ මේ භවංග සිත් පරපුරේම අවසාන හිතට දක්වන නමක් විතරයි. චුතිසිත එහෙම නැත්නම් භවංග සිත කියන්නේ විපාක සිත. විපාක සිතකින් නැවත විපාකයක් හටගන්න ඉඩක් නැහැ. ඒ නිසා මෙන්න මේ පවතින සිත් පිළියේ යම් චිත්ත වීතියක් තුල පහළ වෙන ජවන් අවස්ථාව. ජවන් කියලා කියන්නේ කර්ම නිමිති සීකර ගන්න වෙලාව. ඒ කියන්නේ දැන් අපි උදාහරණයක් හැටියට ගත්තහොත් අපි කිව්වා බණ කියද්දී අර කුරුල්ලෙකුගේ හඬක් ඇහෙනවා. අපට හඬ කුරුල්ලෙකුගේ නෙමෙයි යම් ශබ්දයකයි කනට ගැටෙන්නේ. සෝත විඥානේ ඉපදිලා ඇසීම් මාත්‍රයක් රැසීමක් වෙනවා. එතකොට කනට කරන්න පුළුවන් ඇසීම විතරක් අහන්න විතරක්. කනත් ශබ්දය සෝත විඥානයත් නිත ඇසීමක් වෙනවා. හැබැයි දැන් හායේ ශබ්දය අහවලාගෙන කියලා දැන් ඔන්න අර තටු කොළ පාට හොට රතු පාට සත්වේ මවලා පෙන්වන තැනක් තියෙනවානේ. හායේ හඬ ගිරවගේ නේද? මාළ ගිර වෙද්ද රෑන ගිර වෙද්ද ඔය හිතෙන් එකතු කරන ටිකක් තියෙනවානේ. ඔන්න ඔය චිත්ත වීති ගැන අමුතුයෙන් හොය වෙන තත් ඔන්න ඔය ටික වෙන්නේ ජවන් අවස්ථාවේ. ඔය ටිකට එනකොට කර්ම ක්ලේශ. ඒ වෙලාවේ ක්ලේශලා ඒ ටික ඇති. කර්ම එතන තියෙන්නේ ක්ලේශ. භව කියන භවය කියන වචනේ අර්ථවත් වෙන්න ඕන තියෙනවා ඉන්නවා බවට ඇති වෙච්ච අදහස. දැන් බලන්න රහඬ ඇහුනේ ඇසීම ඇසීමෙන් අවසන් වෙනවා. ආයේ ඇහුනේ මෙයාගේ හඬන කියලා මතක් කරලා දෙන්නේ මොකද්ද? භවය. භවය කියන්නේ තියෙනවා ඉන්නවා වවට ඇති කරගත්ත මිත්‍යා අදහස. දැන් අපි අර හඬට ඇතුළතින් එකතුවක් කරනවා. මෙන්න මෙයාගේ හඬ. දැන් ගිරවේ කන දෘෂ්ටිය. සත්පුද්ගල දෘෂ්ටිය. දැන් ගිරව හොඳයි නරකයි ලස්සනයි අවලස්සනයි මිහිරි අමිහිරි මේ වගේ නොයෙක් දේවල් අරමුණු වෙන්න පුළුවන්. අන්න ප්‍රතිසන්දිය ඒ කර්මයට අනුව වෙනවා. ඇසීම ඇසීමකින් අවසන් කරගත්තොත් එතන කර්ම ක්ලේශ නැහැ. විපාකේ විපාකයෙන් ගෙවිලා යයි. ඉතින් මේ ටික තමයි කියන්න වෙන්නේ. මම දන්නේ නැහැ ඒ ගැන තේරුම් ගන්න පුළුවන්ද කියලා.
මම හිතන බොහොම ගැඹුරු ධර්ම කොටසක් වහන්සේ ඉතාම දෙහිපසින් විස්තර කළා කියලා ඒ පිළිබඳ වහන්සේ නුරුතාවට ආරාධනා කළා හොයලා බලනක් කියලා බොහොම මම හිතනවා ඒ පිළිබඳව හොඳ ප්‍රවේශයක් හැමෝටම ලබා දුන්නේ පිළිබඳ උනන්දු වෙන අයට. ඊළඟට මම කාලයේ ඉතිහාසර වෙන් කරන්න කැමති මේ සිළු දිනාටම තව එක ප්‍රශ්නයක් හෝ දෙකක්කට වඩා අවස්ථාව දෙන්න බෑ. ගොඩාක් කාලයක් ගිහිල්ලා ඒ තිබෙන නිසා ඒ සඳහා ඒ අවස්ථාව ලබා දෙන්න අවසාන ප්‍රශ්නේ අහලා තියෙන අනිමිත්තාන් ප්‍රශ්න විස්තර කරන්න කියලා මම හිතන ආන්දර මේක එක දවසක් විස්තර කළා. ඒක ඔබ නැවත වරක් ප්‍රශ්න අහලා තිබෙනවා. මම හිතන්නේ මේ ප්‍රශ්නේ දැන් මේ විස්තර කිරීමට පෙරද කියලා අපිට හරියටම දන්නේ නැහැ. මේ අනිමිත්තාන් ප්‍රශ්නාව හිතන්නේ දවසක් උවහන්සේ පොයි දවසේ කරපු වැඩසටහන දවසේ විස්තර කළා. ඉතින් අම්දුරට ඒකට උත්තරේ දෙන්න පුළුවන්. ඊළඟට ඔබට යම් කිසි ප්‍රශ්නයක් පැන නැගුණ නම් අහන්න පුළුවන්. ඒක ප්‍රශ්නයකට දෙයකට වඩා ඉතින් අවස්ථාව දෙන්නත් බැ. දැන් 9:10 වෙලා තියෙන සහඳුරන මාසෙත් Facebook සභාවට පත් නොකර අපි ලැබෙත් ලද දෙයින් සතුට වෙන්න අදිස්ථාන කරගනිමු. මේ සහඳුරන මාසෙට යමක් කියන්න පුළුවන් කවුරුත් අසහන පුළුවන්.
එතන අනිමිත්තානුපස්සනාව කියලා එකක් දකින්න නැහැ දහම තුල. අනිමිත්ත සමාධිය කියලා එකක්, ශුන්‍යත සමාධිය, අප්පනහිත සමාධිය කියලා එකක් ධර්මයේ එනවා. විමුක්ති මුක හැටියට, නිවන් දොරටු හැටියට. ඉතින් එතනදී බුදුහාම දක්වන්නේ පුළුවන් නම් මහණනි, අනිමිත්ත සමාධියම වඩව. සම්මුතනිකාදී දක්වන අනිමිත්ත සමාධියම වඩව. නිමිති වශයෙන් නොගෙන අපි මේක ඉතාමත් පැහැදිලි කළා. කෙනෙක් පුද්ගලයේ නිමිත්තකට අපි සාපේක්ෂක වුණොත් එතනදී කුසල කුසල කර්ම ක්ලේශ ගණයට යනවා. අපි ඇසීම මිහා පැත්තට එන්නේ නැතුව ඇසීම ඇති වෙන මේ නෙවේ පංච උපාදානස්කන්ධයේ වැය වෙලා. අපි ඊයේ කිව්වා තේ එකක් අපට හම්බ වෙන්නේ සීනි, තේ කොළ, උණු වතුර, කිරි වැය වෙලා. මේ හතර වැය වෙලායි තේ එකක් හම්බ වෙන්නේ. තේ එක කියනකොට මේ හතරයි යෙදිලා තියෙන්නේ. එතකොට අපි තේ එක කියන තැන මේ හේතු හතරයි යෙදිලා තියෙන්නේ. අපි ඇසීමක් කියලා කියනකොට ඇසීම මාත්‍රයක් වෙනකොට එතන යෙදිලා තියෙන ඇසීමක් අපට ලැබිලා තියෙන්නේ පංච උපාදාන ස්කන්ධය යෙදිලා. පංච උපාදාන ස්කන්ධය කියන්නේ දුක. මේ දුක හටගත්ත නේද, මේ දුකේ පැවැත්ම නේද කියලා එතනින් මේ පැත්තට සාපේක්ෂක නොවි එහා පැත්ත ගැන බලා ගන්න පුළුවන් වුණොත් අපි නිමිති වශයෙන් කිසිවක් කරගත්තේ නැහැ. අපට එතකොට හම්බ වෙන්නේ පෙර නොතිබීම හටගන්න, ඉතුරුවක් නැතුවම අවසන් වෙලා යන අතීතයේ ඉඳලා ආවත් නෙවෙයි, මෙතන ඉඳලා අනාගතයට යනවත් නෙමෙයි. අතීතයේ ඉඳලා ආවෙත් නෑ, මෙතන ඉඳලා අනාගතයට යන්නේ නෑ. අතීතාන්තයත් අතහැරෙනවා, අනාගතාන්තයත් අතහැරෙනවා. වර්තමානයේ මේ හේතු ඇතිකල්ලි හටගත්තා, මේ හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. ඇතිවීම දකිනකොට නෑ කියන අන්තයෙන් මිදෙනවා. ඒ ඇතිවීමක් දකිනවා තියෙනවා. ඇතිවීම දකින කෙනා නැත යන අන්තයෙන් මිදෙනවා. හටගත්ත දේ නිරුද්ධ වෙලා යනවා දකිනකොට තියෙනවා යන අන්තයෙන් අතහැරෙනවා. එතන තන අන්ත දෙකින් අතීත අනාගත කියන අන්තවලින් මිදුණු තැන මැදුම් පිළිවෙත වෙනවා. නිමිත්තක් වශයෙන් කිසි සටහනක් අරගත්තේ නැති මෙන්න මේ සමාධිය, අනිමිත්ත සමාධිය, අනිත්‍ය භාවනාවේ කෙලවර මෙන්න මෙතන වෙනවා. අනිත්‍ය භාවනාව මෙන්න මෙතන වෙන්න ඕන. එහේ අනිත්‍යයි අනානිත්‍යයි කීපේ ඉන්නේ කරන්නේ.
හිතන අවසාන ප්‍රශ්නයට අතුන්වහස බොහොම කරුණාවෙන් පිළිතුරු ලබා දුන්න. දැන් ඔබට ප්‍රශ්න තිබෙනවා නම් අහන්න පුළුවන්. හැබැයි හැමෝටම අවස්ථාවක් නැහැ ප්‍රශ්නයක් දෙකක් අහන්න.
මහත්තයා ගිරවා කියන්නේ ඔටේටද, තටු වලටද, මස් වලටද, නහර වලටද, ලේ වලටද, කොමකටද ගිරවා කියන්නේ? ගිරවා කියන්නේ නම
දුර පයින් පියාමන මේ සත්වයට.
මම හිතනවා දහමකට වඩා ටිකක් කම ගැඹුරට හොයන්න වෙයි. අපි නොයෙක් විදිහේ උපමා නිදර්ශන පෙන්වුවා. අර පඹයගේ උපමාව තේරුම් ගත්තා නම් හොඳටම ප්‍රමාණවත්. තමක් ගැන හිතා ගන්න. අපිට අපි ලෝකයේ තුල සත්වයෙක් ඉන්නවා, පුද්ගලයෙක් ඉන්නවා, දෙවියෙක් ඉන්නවා, මිනිසෙක් ඉන්නවා, ගිරවෙක් ඉන්නවා, බල්ලෙක් ඉන්නවා, ආලෙක් ඉන්නවා කියන අදහස තියෙනවා. සූත්‍ර පිටකය ගත්තහම මේ පුද්ගල සංකල්පය මතමයි දේශනා වෙලා තියෙන්නේ. මේ බුදුදහම සම්මතය ප්‍රතික්ෂේප කරන දහමක් නෙමෙයි. සම්මත සත්‍යයක් තියෙනවා, පරමාර්ථ සත්‍යයක් තියෙනවා. සම්මත සත්‍ය බැහැර කරලා සම්මතයක් නැහැ කියලා බැහැර කරන ධර්මකුත් නෙමෙයි මේ ධර්ම. සම්මතය සම්මතයේ වශයෙන් පිළිගන්නවා. හැබැයි සම්මතය සම්මතයේ වශයෙන් පිළි අරගෙන සම්මතයේ පවතින ගමන් සම්මතයේ තියෙන යථාර්ථය පෙන්වලා දෙනවා. මම ඒකට හොඳම නිදර්ශනයක් ඉදිරිපත් කරලා පහන් දෙන්න. මතක ඇති මේ අහපු පිරිසට නොනිවි පවතින පහන් දෙල්ලක් අපට පේනවා. හැබැයි මේ පහන් දෙල්ලේ යථාර්ථය අපි නුවණින් විද්‍යාත්මක ඇසකින් බැලුවොත් අපට තියෙන්නේ මේ මොහොතේ තිරයකට උරා ගන්න තෙල් බිඳුව දෙවිලක් දෙල්ලක් හට ගන්නවා. ඒ තෙල් බිඳුව අවසන් වෙනකොට ඒ තෙල් බිඳුව නිසා හටගත් දෙල්ල නිවෙන්නවා. ඒ දෙල්ලම නම් තියෙන්නේ තෙල් ඉවර වෙන්න තු තියෙන්න ඕන. එහෙනම් අපට පේනවා මේ මොහොතේ තෙල් බිඳක් දැවෙනවා, ඊළඟට මොහොතේ තව තෙල් බිඳක් දැවෙනවා, ඊළඟට මොහොත තෙල් බිඳ නිසා දැල්ල තියෙනවා කියලා. ඒක උනේ නිවි නිවි යන ධර්මතාවයක් තියෙනවා. ඒ වේගවත් නිසා අපට නොනිවි පවතින දැල්ලක් පේනවා. මේ සම්මතය හා පරමාර්ථය දෙක අපි හඳුන්වා දෙන්න ගත්ත බොහොම සරල නිදර්ශනයක් ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. ඊළඟට අපි සම්මතය තුළ සත්‍යයක් ඉන්නවා, ඔය නොයෙක් නොයෙක් සත්තු ඉන්නවා කියන අදහස තියෙනවා. මේකට කියනවා ආත්ම දෘෂ්ටිය කියලා. දැන් මේ ආත්ම දෘෂ්ටිය අපි දුරු කරන්න පටන් ගන්නවා තමා කියන තැනේ. මම ඉන්නවා කියන අදහසනේ අපි කවුරුත් ඉන්නේ. අපි මේ කායානුපස්සනාව මූලික වශයෙන් කරන්නේ මේක. අපි බලනවා කෙස් කියන්නේ මොනවද? කෙස් පුද්ගලයෙක්ද? ලොම් පුද්ගලයෙක්ද? නිය පුද්ගලයෙක්ද? දත් පුද්ගලයෙක්ද? හම පුද්ගලයෙක්ද? මස් පුද්ගලයෙක්ද? නහර පුද්ගලයෙක්ද? ඇටකටු පුද්ගලයෙක්ද? ඇට මුදුළු පුද්ගලයෙක්ද? වකුගඩු පුද්ගලයෙක්ද? සත්වයෙක්ද? බඩවැල් සත්වයෙක් පුද්ගලයෙක්ද? නොපැසුණු ආහාර පුද්ගලයෙක්ද? පැසුණු ආහාර අසුචි සත්වයෙක් පුද්ගලයෙක්ද? මේ විදිහට බෙදාගෙන බෙදාගෙන බලාගෙන බලාගෙන යනවා ශරීරයේ කොටස් ටික. බලාගෙන යනකොට දැන් අපිට හම් වෙනවා සත්ව නොවු, පුද්ගල නොවු, ආත්ම නොවු 33 කෝණයක්. ඒක තවදුරටත් ඕනනම් බෙදාගෙන බෙදාගෙන ගිහිල්ලා බලලා කියත හැයි කෙස් කියන තැන තියෙන්නේ බෙදුවාම පරමාණු. ලොම් කියන තැන බෙදුවාම පරමාණු. නිය කියන තැන බෙදුවාම පරමාණු. හම කියන තැන බෙදුවාම අවසන් වෙනවා පරමාණු. අපි ධාතු කියන වචනේ තේරෙන්නේ නැහැ නේද? පැත්තකට දාමුකෝ. මස් කියන තැනත් බෙදුවාම අවසන් වෙන්නේ පරමාණු. එතකොට හැම තැනම තියෙන්නේ පරමාණු. හැබැයි ඔක්කොම තැන්වල තියෙන්නේ පරමාණු. හැබැයි එක පරමාණු කොටසකට කෙස් කියනවා. එක පරමාණු කොටසකට ලොම් කියනවා. එක පරමාණු කොටසකට නිය කියනවා. එක පරමාණු කොටසකට දත් කියනවා. එක පරමාණු කොටසකට හම කියනවා. එක පරමාණු කොටසකට මස් කියනවා. එක පරමාණු කොටසකට නහර කියනවා. තව පරමාණු කොටසකට ඇටකටු කියනවා. තව පරමාණු කොටසකට ඇටමිදුළු කියනවා. එහෙනම් මේ නම මොන මොන නමින් හඳුන්වා තිබුණත් මේ හැම තැනකම තියෙන්නේ පරමාණු නේද? අපි දහම පසකින් කියලා විද්‍යාත්මකව අපි බෙදුවා කියලා හිතන්නකො. ඒවසෝ කියන්නේ මේ හැම අවයවකම අවසාන පරිේශණය ප්‍රතිඵලය පරමාණු. එතකොට හැම තැනකම තියෙන්නේ එකම පරමාණුව කියලා උත්තරේ අපට විද්‍යාගාරයෙන් හමුණා. දැන් අපට ප්‍රශ්නයක් තියෙනවා, එකම පරමාණුවට නම් ගොඩක් තියෙනවා. වෙනස මොකක්ද? පරමාණුවේ පිහිටි හැඩය වෙනස්. කෙස් වල හැඩයට වඩා වෙනස් ලොම් වල හැඩය. ලොම් වල හැඩයට වඩා වෙනස් නියපොත්තේ හැඩය. නියපොත්තේ හැඩයට වඩා වෙනස් දතේ හැඩය. දතේ හැඩයට වඩා වෙනස් හමේ හැඩය. හමේ හැඩයට වඩා වෙනස් මසේ හැඩය. හැඩේ වෙනසක් තියෙනවා. හැබැයි හැඩේ මොන වෙනස්කම් තිබුණත් තියෙන්නේ පරමාණුව. එහෙනම් එයාට තේරෙනවා මේ එකම පරමාණුවටම විවිධ නම් යොදාගෙන තියෙනවා. නම පරමාණුවට අයිතිනේ. පරමාණුව අනේකක්, නම අනේකක් නේද කියන මේ විද්‍යාගාරය තුළ මේ අවබෝධය ලබන්න පුළුවන් කෙනෙකුට. දහමකතකින් තියනකො විද්‍යාගාරය තුළ මේ වෙනස දකින්න පුළුවන්. මේ පරමාණුව අනේකක්, මේවට පනවලා තියෙන නම් අනේකක් නේද? නම මේකට අයිති නෑ නේද? දැන් අපි ආසා කරලා තියෙන්නේ ගැටෙන්නේ පරමාණුවත් එක්කද නමත් එක්කද හැප්පෙන්නේ. අපි කෙස් කොණ්ඩේ හරි ලස්සනයි කියන, ඒ කොණ්ඩේ හරි කැතයි කියන. එතකොට දැන් අපි ලස්සනයි කැතයි කියලා තියෙන්නේ මොනවටද? පරමාණුවට. ඒ කොණ්ඩේ කියන එක නමක් විතරක් නං, කෙස් කියන එක නමක් විතරක් නං, ඒ කෙස් කියන තියෙන පරමාර්ථය පරමාණු නම්, පරමාණුවේ කැතයි කියලා එකක් හෝ ලස්සනයි කියලා එකක් නෑ. විද්‍යාගාරය තුළ අපට හම් වෙන පරමාණුවේ කැතයි හෝ ලස්සනයි කියන්න බෑනේ. ඒකම ධර්මතාව. එතකොට අපට ඊට අන්න ඒ ඇත්ත වැහුණු තැන, පවතින පරමාරුවේ යථාර්ථයේ වෙහිච්ච තැන මෙන්න මේ නමට සම්මතයට ඉඩක් එනවා. සජීවී බවක්, ආත්ම බවක් එනවා මේ හිස් නමට. මෙන්න මේ නමත් එක්ක තමයි අපි මේ ලෝකයේ තුල මේ සැරිසරන්නේ. ගිරව, බල්ලා, බූරුව, හරක, ගුණා, මිනිහා, දෙවියා, මේ නොයෙක් දේවල් අපට හම්බ වෙලා තියෙන නමින්. නමයි ඒ නමපට බැඳුණු තැන තියෙන යථාර්ථයයි බැලුවාම මේක දෙකක්. අපි ඇත්තෙන් සිටින් දකින්නවා කියලා කියන්නේ මෙන්න මේ නම් පනවලා තියෙන තැන හැම තැනකම තියෙන මේ පරමාණුව. මේ පරමාණුවටම විවිධ නම් පනවගෙන ඒ නම් එක්ක නේද මේ අපි හැප්පෙන්නේ හැටෙන්නේ කියලා ඇත්ත ඇති සැටියෙන් දකින කෙනා තමයි මේ රූපේ මිත්‍යාව දැකලා මේ රූපෙන් මිදෙන්නේ. ඒ නිසා අපිට කිරවේ කියලා හමුවෙච්ච තැන අර අපි අර බෙදාගෙන ගියා වගේ අවයව ටික බෙදාගෙන බෙදාගෙන ගියොත් අන්තිමට පරමාණුවක් හම්බෙන්නේ. එහෙනම් මේ මෙතන තියෙන පරමාණුව. මේ පරමාණුවට, මේ පරමාණුවේ මේ හැඩයට ගිරවෙක් කියලා නමක් තියෙනවා. එතකොට ගිරවෙක් ඉඳවහෝ නැහැ කියන කතාව අපට වළංගු වෙන්නේ නැහැ මේ ඇත්ත දැකපු කෙනාට. හැබැයි පරමාණුවයි ගිරවයි දෙක එකක් කරගත්ත, මේ දෙක එකට දෘෂ්ටි වශයෙන් ගැට ගහගත්ත කෙනාට ගිරවෙක් ඉන්නවා. ගිරවනි නිසා පව් කරන්න පුළුවන්, කුසල් කරන්න පුළුවන්, පින් කරන්න පුළුවන්, පව් කරන්න පුළුවන්, සසරේ විඳින්න පුළුවන්. මේ ඇත්ත දැකපු කෙනා ධාතුව පරමාණුව වෙන් කරගන්නවා. ධාතුවට පරමාණුවට යොදන මේ සම්මත නාමය වෙන් කරගන්නවා. මේ සම්මතය තුළ නේද අපි මේ රැවටිලා මුලා වෙලා මිදුවන්නේ. මේ සම්මතය, මේ පෙනෙන දේ තුළ පවතින යථාර්ථය මෙතන නේද? එහි ඇති හිස් බව, නිස්සාර බව, නිස්සත්තු, නිජීව, සුඤ්ඤෝ, ඒ ටික දකින කෙනා තමයි මේ රූපයෙන් මිදිලා වෙන් වෙලා යන්නේ කියන අදහස හොඳට නැවත නැවත විශ්ලේෂණය කරලා බලන්න ඕන සම්මතයෙන් මිදෙන්න නම් සම්මතය තුල මේ අදහස විදිහක් තියෙනවා. නමුත් අපි මේ සම්මතයේ තියෙන මිත්‍යාව විඳගන්නේ නැතුව පරමාර්ථ ධර්මකට ලෝකෙන් ඈතර වීමක් ගැන අපිට හිතන්න පුළුවන් කමන්නේ.
ගොහසිට බොම්පින් තව එක කෙටි ප්‍රශ්නයකට අවස්ථාව දෙනවා.
මම කියුවේ නෑ භවංග සිත විපාක සිතක් ඊළඟට භවයකට ඒක නැවත ප්‍රතිසන්දියක් ඇති කරන්න සමත් නැහැ කියලායි මම කියන්නේ. නැවත ප්‍රතිසන්දියකට යනවා නම් භවංග සිත නෙමේ යන්නේ වීති සිත් පහළ වෙලා ජවන අවස්ථාවෙන් ගන්න කර්මයක් කර්ම නිමිත්තක් ඇසුරු කරගෙනයි නැවත ප්‍රතිසන්දියකට යනවා නම් යන්නේ කියලායි මම විස්තර කරන්නේ.
ඒක හරියටම. හැබැයි අන්තරු කිව්වා ඊළඟ භවයක මේ භවංග සිත
වීතිසිත නැති වෙලාවේ උපතේ ඉඳලා මරණය දක්වා වීතිසිත වලින් තොර හැම අවස්ථාවකම සිතේ පැවැත්ම භවංගේ. අපි නින්දෙදී ආයතන වලින් අරමුණු ගැනීමක් නෑ. ඒ වෙලාවේ මෙරිලා නෑ අපි. නොමෙරි පවතින්නේ භවංග සිතේ පැවැත්ම නිසා. නිර්වින්දනයේ කල වෙලාවේ ආයතන වලින් අරමුණු ගැනීමන්නේ ඒ වෙලාවේ පවතින්නේ මේ භවංග සිතේ පැවැත්ම. ඒ සිතේ පැවැත්ම පවතිනකම් මේකේ ආයුෂය රැකෙනවා. ජීවිතේ පවතින ජීවිත සම්පතිය පවතිනවා. භවංග සිතේ පැවැත්ම තමයි අපේ ජීවිත සම්පතියේ පැවැත්ම වෙන්නේ. හොඳ ප්‍රශ්නයක්.
අපි හිතන ධර්ම සාකච්ඡාව සඳහා පින්කල ලද කාලෙ මෙතනකින් සමාප්ත කරනවා. ඔබට මම විශ්වාස කරන බොහෝ ප්‍රශ්න තියෙනවා. නමුත් ඒ හැම දෙයක්ම සාකච්ඡා කරන්න වෙලාව නෙමෙයි මේ. දැන් පෙර දෙකමාරක් තිස්සේ අපේ ගෞරවනීය හැමදෙරක් වහන්සේ ඔබගේ ප්‍රශ්න වලට ඔබ විශ්වාස නොකළ පරාසයන් ආශ්‍රය කරමින් පිළිතුරු සැපෙව්වා. අපි මේ වැඩසටහන මෙතකින් සමාප්ත කරන්න ඉබෙවින් බලාපොරොත්තු වන්නේ දැන් ගෞරවනීය හැමදෙරක් වහන්සේට අවස්ථාව තිබෙනවා. ඒ දායකත්වයේ දක්වන ලද පින්තුන්ට පුණ්‍ය ආමෝදනා කරමින් ධර්ම සාකච්ඡාව සමාප්ත කරනවා.
ආකාසට්ටා ජුම්මට්ටා දීවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ටා ජුම්මට්ටා දීවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ටා ජුම්මට්ටා කාමහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං.